මීළඟට ගරු තුෂාර ඉන්දුනිල් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
භවසුති ගරු මූලාශ්‍රය මන්ත්‍රීතුමනි, වන සංරක්ෂණ පනත් සංශෝධනය හා සම්බන්ධ සාකච්ඡාවක් සිද්ධ වෙන අද දවසේ පවිත්‍රා දේවී වන්‍යාරච්චි ඇමතිතුමිය මේ ස්ථානයේ නැහැ. නමුත් අද එතුමිය දවසම කතා කරලා මේ කතා ටික අහගෙන ඉන්නේ නැති. ගරු මූලාශ්‍රය මන්ත්‍රීතුමනි, එකම භූමියක අපේ රටේ පැය ගණනාවකින් විවිධ දේශපාලන කලාප රාශියකගේ අත්දැකීම විඳගන්න පුළුවන් පරිසරයක් තියෙන අපේ රට තුළ අපි පරිසරය කොයි ආකාරයෙන්ද නඩත්තු කරන්න කියන කාරණය ගැන මං හිතන්නේ මේවා අද නෙමෙයි, මේවා අපි හැමදාම කතා කරමු. අපේ තුරුලතා පරිසරය, වනය අපි නියම ආකාරයට කළමනාකරණය කරනවාද කියන ප්‍රශ්නේ අපිට හැමදාම තියෙනවා. ඉතින් මේ ගැන මේ පාර්ලිමේන්තුවේ එදා ඉඳලා අද වෙනකම් මං හිතන්නේ කතා කරපු විශේෂඥ අදහස්, නිර්මාණශීලී අදහස්, හොඳ අදහස්, ඒ විද්වත් අදහස් මම හිතන්නේ අනන්තයි අප්‍රමාණයි. හැබැයි අදත් මම හිතන්නේ අදත් ඒ වගේ අදහස් විශේෂඥ එහෙම අදහස් ගණනාවක් දැන් අපිට කලින් කතා කරපු මන්ත්‍රීතුමියත් ඉතාමත්ම හොඳ අදහස් විශාල ප්‍රමාණයක් කතා කරා. පවිත්‍රා දේවී වන්‍යාරච්චි ඇමතිතුමියට ස්තුතිවන්ත වෙනවා කියලත් එතුමිය කිව්වා. මොනවා කරාටද අපි දන්නේ නැහැ. හැබැයි අපි හැමදාම මේක කතා සාප්පුවක් විතරක් වෙලා අපි මේක කතා කරනවා විශේෂඥ අදහස්, නිර්මාණශීලී අදහස් ඉදිරිපත් කරනවා සිද්ධ වෙච්ච දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේවා යථාර්ථයක් වෙන්න ඕනේ. දැන් අලිමිනිස් ගැටුම අපි හැමදාම කතා කරනවා. අපේ මන්ත්‍රීතුමිය කිව්වා අලි ගමට ඇවිල්ලා කියලා. ඕක තව පැත්තකින් කියන්න පුළුවන් මිනිස්සු ටික අලින්ගේ ඉන්න භූමිය වලට ගිහිල්ලා කියලා. ඉතින් මේක කිකිලියයි බිත්තරයි වගේ කතාවක්. අලි ගමට ඇවිල්ලා කියලා අපි කියනෝ. හැබැයි අපි අලින්ගේ ජනාවාස වලත් අපි ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ කිකිලියයි බිත්තරයි වගේ මේ ප්‍රශ්නයක් තියෙන එකට මම හිතන්නේ අපි ස්ථිරසාර විසඳුම් හොයන්න ඕනේ. අපේ රටේ ප්‍රධාන ජාතික සම්පතක් වෙලා තියෙන මේ අලි සම්පත අපි ආරක්ෂා කරගන්න විසඳුම් හදන්න ඕනේ. ඒතොර අපි දකිනවා ව්‍යාපාරිකයින්, නිලධාරීන්, ජාවාරම්කරුවන්, ඒක නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න අය සියලු දෙනා මම හිතන්නේ බොහොම අඹ යාළුවන් හැටියට මේ අපේ පරිසරයේ වනාන්තරයේ විනාශ කරන්නත් කටයුතු කරන තත්ත්වයන් අපි දකිනවා. එතකොට සමහර වන නිලධාරීන් ඉන්නවා දැව ජාවාරම්කරුවන් සහ වන නිලධාරීන් බොහොම අඹ යාළුවන්. ඒගොල්ලෝ නිකන් එක කුසේ උපන් සහෝදරයින් වගේ. ඒගොල්ලෝ මාසෙකට සැරයක් හම්බෙනවා. ඒ ප්‍රශ්න ඒගොල්ලෝ විසඳ ගන්නවා. ඉතින් මේවා මං හිතන්නේ අපි කඩිනමින් තේරුම් අරගෙන මේ ප්‍රශ්න අපි විසඳ ගන්න ඕනේ. ඒක මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මේ අලුත් නීති සම්පාදනයේ යටතේ මේ ගමේ පරිසරය ආරක්ෂා කරගන්න, මේ වන සම්පත ආරක්ෂා කරගන්න ගමේ ග්‍රාම නිලධාරීවරුන් විශාල සේවයක් කළා. මේ නව නීති සම්පාදනයේ යටතේ අපි දකිනවා අර ග්‍රාම නිලධාරීවරුන්ට තිබිච්ච අර මුද්‍රා මිටි රැගෙන යාම, ඒ මුද්‍රා මිටි වලින් අර ඒ දැවවල අර මුද්‍රා සටහන් කිරීම, ඒ වගකීමේ බලතලයේ අයිතින් අද නැති කරලා තියෙනවා. එතකොට ගංගක, මූදක, දියපාරක බාධාවන් ඉවත් කිරීම, වනද්‍රව්‍ය තහනම් කිරීම, පරීක්ෂා කිරීම, රඳවා ගැනීම කියන කාරණා අද ග්‍රාම නිලධාරීන් වෙතින් ඉවත් කරලා තිබීම ගමට බද්ධ වෙලා ඉන්න නිලධාරියෙක් හැටියට ඔහුගේ සේවය ඔහු ඒ සේවයෙන් ඉවත් කර තිබීම මම හිතන්නේ බලවත් ප්‍රශ්නයක්. ඒක ග්‍රාම නිලධාරීන්ට කරන මදි පුංචිකමක් වගේම ගමේ වන සම්පත ආරක්ෂා කරගන්නත් අපිට විශාල බාධකයක් හැටියට අපි දකිනවා. ඒකම අපි කියන්න ඕනේ. දැන් මේ බොයිලර් සඳහා දර කැපීමක් මහා පරිමාණයෙන් සිද්ධ වෙනවා. ඒවා නිකන් නෙමෙයි, දර අඹරලා අරන් යනවා. මේක බරපතල පරිසර හානියක්. ලෝකයේ විවිධ රටවල්ලෝ දැන් නව තාක්ෂණික ක්‍රම, ඒ අවශ්‍ය බලශක්තිය උත්පාදනය කරගන්න ක්‍රම තියෙද්දි අපි තවමත් පරණ හනමිටි අරගෙන, පරණ දරමිටි අරගෙන අද ඒ බොයිලේරු සඳහා, ඒ තාපජනක ක්‍රියාවලින් සඳහා අපේ රටේ පරිසරයේ බරපතල විදිහට හානි කරන ක්‍රියාවන් අපි දකිනවා. ඉතින් ඒකම පවිත්‍රා දේවී වන්‍යාරච්චි මැතිගේ මෙතන හිටියානම් හොඳයි. අර අධිවේගී මාර්ගයට සම්බන්ධයෙන් පඩු කරද ගහගෙනත් වචනයක් කියන්න ඕනේ.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
පඩු කරද ගහ නිවන් දැක්කා ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි. ඒ වෙනුවෙන් කතා කරපු දේවානිලත් අතුරුදහන් වුණා. මම හිතන්නේ මේ වර්තමාන ජනාධිපතිතුමා තමයි පඩු කරද ගහ නිවන් දකින්න ඒ අවශ්‍ය මූලික කටයුත්ත කළේ. පවිත්‍රා දේවී වන්‍යාරච්චි මැතිණියත් මම හිතන්නේ මේකට සම්බන්ධ වුණාද මම දන්නේ නැහැ.
ඒ ගැනත් මම වචනයක් කියන්න ඕනි. ඒකම ඇමතිවරියට තියෙන අපහසුකම් අපි දන්නවා. දැන් මේක මම එතුමියට කියන්න ඕනේ, මේක මේ මුට්ටි ගඟේ දැම්මා වගේ නම් මේක විසඳන්න හදන්න එපා. මේකට විද්‍යාත්මක විසඳුම් මේ ප්‍රශ්න වලට අවශ්‍යයි. එතකොට මිනිස්සුන්ට අලිවැඩි ටික දෙන්න බැරුව ඉඳි. එතකොට අලිවැට සකස් කරගන්න බැරුව ඉඳි. වනජීවී දෙපාර්තමේන්තුව වාහන සහය අවශ්‍ය වෙන ඒ පහසුකම් නැතුව කටයුතු කරද්දී, ඔන්න මම මේ අවස්ථාවේදී විශේෂයෙන් කියනවා, අපේ රටේ ජනාධිපතිතුමා UNO එකට ගිහිල්ලා තියෙනවා විදේශ සමුළුවක් සඳහා, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම ඇමතීම සඳහා අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී කණ්ඩායමක් එක්ක විශේෂඥ මණ්ඩලයක් හැටියට තමයි මේගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ. ඒකෝර මම අහනවා, මේ ජනාධිපතිතුමත් එක්ක මේ UNO එකට ගිය, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට ගියා, අපේ රටේ කෘෂිකර්මාන්තය මේ මහපොළොවට සම්පූර්ණයෙන් ඇදලා දාපු මහින්දානන්ද අලුත්ගමගේ හිටම කෘෂිකර්මාන්ත ඇමතිවරයා මේ රටේ කෘෂිකර්මයේ බිඳුවට වැට්ටුවා, බිම දැම්මා, පාගල දැම්මා, සම්පූර්ණයෙන් කාබනික ව්‍යාපෘතියක් ගෙනල්ලා අපේ රටේ මිනිස්සුන්ට බත් කටක් කන්න අහිමි කරපෝ. ඔන්න
ගරුවන්තුමා, ඔබතුමාගේ වෙලාව අවසන්.
බත් කටක් කෑමේ හැකියාව අහිමි කරපෝ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා තමයි ජනාධිපතිතුමාගේ එක නියෝජිතයෙක් මේ දූත මණ්ඩලයේ. තවත් එක්කෙනෙක් ඉන්නවා, අර එක්ස්ප්‍රස් පර්ල් නැව, නිව් ඩයමන්ඩ් නැව, අහක යන නැව් අපේ මූදු සීමාවට ගෙන්නලා පෙරලගෙන වරාය අධිකාරිය සේවකයන් විරෝධතාවට පාරට බැස්සපු රෝහිත අබේගුණවර්ධන මේ ජනාධිපතිතුමාගේ තව එක් දූත මණ්ඩල නියෝජිතයෙක්. එතකොට අර අලුත් තරුණ පෙළේ අර අපේ මන්ත්‍රීවරු ඉඳද්දි මහින්ද රාජපක්ෂ මහතුමාගේ නඩුව වලට සම්බන්ධ වෙච්ච, නාමල් රාජපක්ෂ මහත්තයාගේ නඩුව වලට සම්බන්ධ වෙච්ච අර පසුපෙළේ දක්ෂ මන්ත්‍රීවරු ඉඳද්දි දොළවත්ත මන්ත්‍රීවරයාත් මේ ජනාධිපතිතුමාගේ දූත මණ්ඩලයේ
සාමාජිකයෙක්.
එනිසා මම අවසාන වශයෙන් කියනවා, ජනාධිපතිතුමා හැමතිස්සම විනිවිද භාවයක් ගැන කතා කරනවා, රටේ අගහිගය ගැන කතා කරනවා, අර වගේ දක්ෂ මන්ත්‍රීවරු මෙහෙ තියලා අර වගේ කලවම් මැල්ලුමක් කරා යනවා. ඉතින් ඒ නිසා අපි කියනවා මේ විනිවිද භාවය ගැන, රටේ ආර්ථික දුෂ්කරතාවය ගැන, රටේ නැතිබැරිකම ගැන කතා කරන ජනාධිපතිතුමා මෙන්න අරන් යනවා එක්ස්පර්ටිස් කණ්ඩායමක් මේ නිව්යෝක් වලට. ඒ නිසා මම කියනවා මේ පාර්ලිමේන්තුව තුල තියෙන බලය පිළිබඳව
වගේම
මැල්ලුමක් තමයි ජනාධිපතිතුමත් එක්ක නිව්යෝක් ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම විකෘති මැල්ලුම් දූත කණ්ඩායමක් ඩෙලිගේෂන් එකක් කියන එකත් මේ අවස්ථාවේදී කියමින් මගේ වචන සුවපේ අවසන් කරනවා. බොහොම
ස්තුතියි ගර්මන්තුමා. මීළඟට ගරු ජගත් සමරවික්‍රමතුමා, ඔබතුමාට විනාඩි 14ක් කාලයක් තියෙනවා. ඔඩ ප්ලීස්. මීළඟට ගරු මන්ත්‍රීවරයෙක්ගේ නමක් යෝජනා කරන්න මුලින්
ගරු මංජුලා දිසානායක මන්ත්‍රීතුමියගේ නම මම යෝජනා කරනවා.
ගරු සභාපතිතුමනි, මා යෝජනා විස්තර කරනවා.
ස්තුතියි ගරු මංජුලා දිසානායක මැතිණිය ඔබතුමියක්.
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න.
ස්තුතියි මුලසුනේ ගරු මන්ත්‍රීතුමියනි, අද දවසේ මා නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයටම ආවේනික වෙච්ච මාතෘකාවක් සම්බන්ධව වනජීවි හා වන සංරක්ෂණ පිළිබඳ අදහස් දැක්වීමට ලැබීම ගැන මා සතුටු වෙනවා. මා නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශාල වනජීවි ගැටලු, වන සංරක්ෂණ ගැටලු රාශියක් තියෙනවා. අනිත් දිස්ත්‍රික්ක වගේම මේ දිස්ත්‍රික්කයේත් විශාල වශයෙන් තියෙන බව මම යෝජනා කරනවා. වගේම ගරු ඇමතිතුමියත් ඒ පිළිබඳව මනාව දන්නවා. ඒ වගේම තමයි මේ කාලවකවානුවේ අපේම ඇතැම් කිහිප දෙනෙක් ඇමතිවරු තමන්ගේ පෞද්ගලික අමාත්‍යාංශ විදිහට මම මේ කතාව කියන්න අකමැති වුණොත් අකමැත්තෙන් හරි කියන්න සිද්ධ වෙනවා. ඇතැම් ඇමතිවරු තමන්ගේ පෞද්ගලිකත්වය ක්‍රියාත්මක කරනවා මිසක් වර්තමාන රටේ තියෙන තත්ත්වය අතිගරු ජනාධිපතිතුමා මේ අමාරුවෙන් මේ ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දක්වනවට අමතරව තමන්ගේ න්‍යායපත්‍රයේ ක්‍රියාත්මක කරන කාලවකවානුවක්. මම ඒක ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වුණත් මම මේ වෙලාවේ කියන්න ඕන, මම කණගාටුවෙන් ප්‍රකාශ කරනවා. එහෙම වුණත් මේ අවස්ථාවේදී අපේ ගරු පවිත්‍රා දේවී වන්නිආරච්චි අමාත්‍යතුමිය පෞගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉතාම දරුණු විදිහට කොරෝනා වෛරසය අපේ රටට එන අවස්ථාවේ එතුමියගේ කර්මත තමයි ඒ සියලුම බර පැටවුනේ. නමුත් එතුමිය කාන්තාවක් විදිහට පරිණත දේශපාලනඥයක් විදිහට එතුමියගේ දැනුම මෙහෙයවලා එතුමිය අපේ රටේ ඒ ආසාදනයට පත් වෙන ජනතාව ගොඩගන්න විශාල කැපවීමක් උනන්දුවක් දැක්වුවයි කියන එක අපි කවුරුත් දන්නා කාරණාවක්. එනිසා වර්තමානයේ ගත්තම මේ වනජීවී වන සංරක්ෂණ අමාත්‍යංශය කියන්නේ හැම අතින්ම ප්‍රශ්න එන විශාල දිස්ත්‍රික්ක 25න් විශාල වැඩි දිස්ත්‍රික්ක ප්‍රමාණයකින් ගැටළු ප්‍රශ්න එන අමාත්‍යංශයක් තමයි එතුමිය මේ කාලවකවානුවේදී මෙහෙයවීම් කටයුතු කරන්නේ. ඒ වුණත් මම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදිහට, ඒ වගේම අපේ මට කලින් කතා කළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපේ නායකතුමා සිරිපාල ගම්ලත් මැතිතුමා අපිට ආරාධනා කරලා එතුමියගේ අමාත්‍යංශ නිලධාරීන් එකතු කරගෙන අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව කැඳවලා එතුමියගේ අමාත්‍යංශයට පසුගිය මාසේ අපිත් එක්කලා විශාල සංවාදයක යෙදිලා එතුමියගේ ඒ නියෝජිත මහතුරු අධ්‍යක්ෂකතුමාලා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාලා පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇවිල්ලා අපේ ආදරණීය ජනතාව වෙනුවෙන් අවම වශයෙන් මේ වනජීවී වන සංරක්ෂණ ගැටලු විසඳීමට එතුමිය අපිට සහයෝගය ලබා දුන්නා. ඒ පිළිබඳවත් මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම අපි එතුමියත් එක්ක සාකච්ඡා කළ කරුණු අතරට මම අදත් යෝජනා කරනවා ත්‍රස්ත තරජිත කාලේ පාරම්පරික ඉඩම් මිනිස්සු අතහැර දාලා ගිහිල්ලා තියෙන පොළොන්නරුව මායිම් ගම්මානවල. පසු ඒවා වනජීවී කලාප ලෙස නම් කරලා තියෙනවා. මම යෝජනා කරනවා බලපත්‍ර ඇති සහ බලපත්‍ර නැති ඉඩම් පවා මේ අතර තියෙනවා. එනිසා ඒ ඉඩම් නිවැරදිව තහවුරු නොකර අලිවැටවල් ඉදි කරලා තියෙන ඒ අලිවැටවල් නැවත ගරු අමාත්‍යතුමියනි ඔබතුමියගේ අමාත්‍යංශයේ නිලධාරීන් එකතු වෙලා අපිට ඒ ජනතාව පසුගිය කාලේ ඒ ත්‍රස්ත තරජිත කාල සීමාව වසර 30ක් පැවතුණා. ඒ කාල සීමාව ඇතුළත ඔවුන්ට නීතියානුකූලව ලබා දුන්නු ඒ ඉඩම් ටික පුළුවන් නම් අපිට විසඳලා මායින් නිරවුල් කර දෙන්න කර
රහා තුමා හරහා දිසාපති තුමා වෙත ඒක යොමු කරන්න. අපි අර යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. අවුරුදු 30ක් 40ක් පදිංචි වෙලා හරි භුක්ති විඳලා හරි හිටපු ඉඩම් තියෙනවා නේද? ඒ කියන්නේ 80 ගණන් වලට ඉස්සෙල්ලා 80 දැන් යුද්ධේ පටන් ගන්න පෙර මිනිස්සු භුක්ති විඳ ඉඩම් නම්. ඒවා කැලෑ නොවේ නම් යුද්ධේ පටන් ගන්න පෙර. අපිට යම් කිසි විදියක අවුරුදු ගාණක් මිනිස්සු භුක්ති විඳ පාරම්පරික ඉඩම් නම් ඒ භුක්ති විඳීම 85ටත් පෙර කරලා තියෙනවා නම් අපිට යම් විදියක නිදහස් කිරීමක් කරන්න සලකා බලන්න පුළුවන්. අපිට ඒක ඉදිරිපත් කරන්න ප්‍රාදේශීය ලේකම් දිසාපතිතුමා හරහා අපේ අමාත්‍යංශයේ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් එකට එක්කවලා වැඩ කරගෙන යනවා. ඒවා ඉදිරිපත් කිරීමක් කරන්න අපි ඉක්මනට කරා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමියනි. ඇත්තටම අපේ පොළොන්නරුවේ ඒ පාරම්පරික ඉඩම් හිමි ගොවි ජනතාවට සුබ පණිවිඩයක් වේ මේ පණිවිඩය. එනිසා ස්තුතිවන්ත වෙන ගමන්. අනිත් කාරණාව තමයි ගරු අමාත්‍යතුමියනි අපේ ප්‍රදේශවල අඩු ආදායම් ලාභී විශාල ප්‍රමාණයක් කුමුරුත් නැතුව ඉන්න අය ඉන්නවා. මේ අය කර්මාන්ත මේ අයගේ ජන ජීවිත විදියට කර්මාන්තය මිරිදිය කර්මාන්තය ඒ වගේම වේවැල් කර්මාන්තය ඒ වගේම මැටි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යෙදෙන සාම්ප්‍රදායික කර්මාන්ත කරගෙන යන විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයටත් අපි යෝජනා කළා ගරු අමාත්‍යතුමියනි ප්‍රාදේශීය ලේකම් තුමන්ලා මාර්ගයෙන් ග්‍රාම නිලධාරීන් මගින් හැඳුනුම්පතක් හරි හදලා දීලා ඒ සඳහා අවසර ලබා දෙන්නේ ඒ අයගේ කර්මාන්ත කටයුතු කරගෙන යන්නේ කියලා. ඒ වගේම තමයි අපි හැමදාම රිලව් දඩුලේනන් මොනරුන් ආදී සතුන් විශාල හානි කරනවා. ඒ වගේම අපේ කිසිදු අතිරේක භෝගයක් වගා කරගන්න අපේ ආදරණීය ජනතාවට ගොවි ජනතාවට හැකියාවක් මේ වෙනකොට නැහැ. විශාල වශයෙන් ගත්තම පස්සේ පොල් වගාව ගත්තම ඒ අය අතහැර දාලා තියෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. එනිසා පෞගේ කාලේ මාධ්‍ය තුලින් පවා කතා කළා මේ රිලවුන් ගැන. රිලවුන් චීනයට යවනවයි කියලා කිව්වා. විශාල සංවාද පවා යෙදුණා. ඒකත් සතියක් වගේ සංවාදයක් බවට පත් වෙලා ඒක දැන් කවුරුත් කතා කරන්නේ නැහැ. හැබැයි සුපුරුදු පරිදි ගොවියා ආර ප්‍රශ්නයට මේ වෙනකොටත් මුහුණ පාමින් සිටිනවා. පරිසරවේදීන් හා සත්ත්වවේදීන් එක්ක කතා කරලා මේ පීඩාකාරී තත්ත්වයෙන් බැටගන ගොවි ජනතාවට සාධාරණයක් ඉටු කරන්නට නැවතත් මේ විශේෂයෙන් රිලවුන් සම්බන්ධව යම් වැඩපිළිවෙලක් ඉටු කිරීම සුදුසුයි කියලා මම යෝජනා කරනවා. මේ විශාල අතිරේක භෝග සඳහා අපිට දැනෙන ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මහවැලි කලාපවල වග ආරක්ෂා වෙනුවෙන් ඌරන්වැනි සතුන් විශේෂයෙන් හානි කරන හානිය අවම කර ගැනීම සඳහා මම මේක ඔබතුමියගේ අමාත්‍යාංශයට අයිති අසරින්න
මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ රිලව් සම්බන්ධ ප්‍රශ්නේ මම පොඩි පැහැදිලි කිරීමක් විනාඩියෙන් කරන්නම්. ඇතරම චීනයේ සමාගමක් ඉදිරිපත් වුණා රිලව් ප්‍රමාණයක්. චීන රජයේ සත්වෝද්‍යාන, පෞද්ගලික සත්වෝද්‍යාන 10,000ක් තියෙනවා. ඒවා සඳහා ලබා දෙන්න කියන ඉල්ලීම ඉදිරිපත් වුණා. ඒ අනුව අපි සාකච්ඡා පැවැත්වුවා. ඒ කණ්ඩායමත් ආවේ, අය බොහොම කැමැත්තෙන් හිටියා ඒක අරගෙන යන්න. ඒගොල්ලන් මූලිකව 2,000ක් ලබා දෙන්න කියන ඉල්ලීම කරා. නමුත් අවාසනාවට මේ රටේ ඉන්න පරිසර සංවිධාන අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වුණා. ඒ අධිකරණයෙන් තමයි අවසානයේ ඒක නතර වෙලා තියෙන්නේ. නැත්තම් තවමත් ඒ අය උනන්දුවෙන් ඉන්නවා මේ ලබා ගැනීම සඳහා. මේ මස් කන්නවත් මොළ කන්නවත් නෙවෙයි, සත්වෝද්‍යාන සඳහා කියලා ඒගොල්ල තහවුරු කරලා තියෙනවා. ඉතින් මම දැන් ඉදිරියේදී මේ පිළිබඳව තව සාකච්ඡාවක් පවත්වන්න පුළුවන් මේ.
මම සතුටු වෙනවා ඇත්තටම ගරු ඔබතුමත් මේ අවස්ථාවේදී සභාගමේ සිටීම සම්බන්ධව, ඒ පිළිබඳව පැහැදිලි කිරීම සම්බන්ධවත් ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතුමනි. නමුත් ඒකෙදී එයින් බැටකරන ජනතාව මීට වඩා වෙනස් දෙයක් කියන්නේ කවුරු කොහොම කිව්වත් සමාජ මාධ්‍ය තුළ මොන දේ ප්‍රකාශ වුණත් ඒ තිරින් ඇත්තටම ජන ජීවිතේ මේ රටේ මේ වර්තමානයේ තියෙන ආර්ථික තත්ත්වය පවා ගොඩගන්න කිසිම අවකාශයක් නැහැ. කෘෂිකර්මාන්තයේ විදිහට වීගෝවිතන හැරුණම පොළොන්නරු දිශික්ක විදිහට මම කතා කරේ. ඒ වගේම ගරු ඇමතුමනි, ඔබතුමත් එක්කත් අපි කතා කළා. මේ අවස්ථාවේදී මම යෝජනා කළේ ඔබතුමා මම දැක්කේ නැහැ. නමුත් යෝජනා කළේ ඇත්තරම විශාල ගොවි ජනතාවක් ජීවත් වෙන්නේ හෙක්ටයාර එකක අක්කර දෙකහමාරක වගේ භූමි ප්‍රමාණයක. මේ භූමි ප්‍රමාණයට උනාට මේ භූමි ප්‍රමාණයත් මේ ඌරන්ගෙන් වෙන හානිය අවම කර ගැනීම සඳහා තුවක්කු ගොවි සංවිධානවලින් ඉල්ලා සිටිනවා. ඒ අයට ග්‍රාම නිලධාරී ප්‍රාදේශීය ලේකම් මගින් සහ ගොවි නියාමක මහත්වරු මගින් අක්කර දෙකහමාර හිමි ගොවීන්ට තුවක්කු ලබා දීමට සුදුසුයි කියලා මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා. ඒ වගේම මීට පෙර සංවර්ධනය කටයුතු සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අතුරු ඇලවල් සහ ඔයවල් මගින් වැලි ලබා ගැනීමේ කටයුතු කළත් ගරු අමාත්‍යතුමියනි, අලිවැටවල් ගහලා මේ සීමාවල් වන සංරක්ෂණ කලාප විදිහට නම් කරලා තියෙන නිසා ඒ කලාපවල මං හිතන්නේ පන්සලක වැඩ කටයුත්තක් කරන්න, ඒ වගේම ග්‍රාමීය ජල කමිටුවකට අවශ්‍ය වැලි ටිකක් ගොඩ දාගන්න, එහෙම නැත්නම් අහිංසක කෙනෙකුට වැලි ටිකක් ගන්න උනොත් අපිට තියෙන මනම්පිටියේ මහවැලි ගඟේ GSMB ආයතනයේ පමණයි වැලි ලබා ගන්න තියෙන්නේ. ඒ නිසා විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙනවා අපේ ජනතාව. මම ඔබතුමියගේ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්තුමාගෙන් මගින් දැනට සති දෙකකට කලින් ඉඳලා ඉල්ලීමක් කළා ගරු අමාත්‍යතුමියනි. පවුල් 600ක් ජීවත් වෙන පැලෑටියාව කියන දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ගම්මානේ හාමුදුරුව, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්, ග්‍රාමීය ජල ව්‍යාපෘති ස්ථාන භාර නිලධාරිතුමල්ලා, ඒ වගේම ගොවි සංවිධාන, ඒ සියලුම දෙනා ඉල්ලීමක් කරා. ඒ පවුල් 600ට මේ වෙනකොට පානීය ජල අවශ්‍යතාවය නැතුව දුක් විඳිනවා. ඒ වගේම GSMB ආයතනයෙන් ඉල්ලුවත් අපිට එකපාරම වැලි ලබා ගන්න හැකියාවක් නැහැ. කලින් වැලි ලබාගත් වන සංරක්ෂණ කලාපයේ තුල තියෙන වැලි නිධියක් තියෙනවා. මම හිතන්නේ අධ්‍යක්ෂක ජනරාල්තුමා ඒ පිළිබඳව නිලධාරීවල පරීක්ෂණයක් කරලා තියෙන අදත් කතා කරලා කිව්වා. ඒ සම්බන්ධව ඔබතුමියත් එක්ක කතා කරලා විසඳුමක් ලබා දෙන්නම් කියලා. ඒ නිසා ගරු ඇමතුමීනි, මේ පිළිබඳව අවධානය යොමු කරලා ප්‍රාදේශීය ලේකම්තුමා, ඒ වගේම විශේෂකාර බලකායේ ස්ථානාධිපතිතුමා, ඒ වගේම පොලිස් ස්ථානාධිපතිතුමා, ඒ වගේම ගමේ හාමුදුරුවෝ, මේ කියන සියලු දෙනාගේම අධීක්ෂණය යටතේ සංවේදී කාරණාවක් විදිහට හිතලා මේ කටයුත්තට සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අවසාන වශයෙන් මා නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මම සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදිහටත් කටයුතු කරනවා. ඇලහැර සම්බන්ධීකරණ කමිටුවේ ගරු ඇමාත්‍යතුමියනි, ඇලහැර ප්‍රදේශ ප්‍රදේශයේ මැණික් සම්පත විශාල වශයෙන් තියෙනවා. මේ මැණික් සම්පත එක්ක විශාල පවුල් ප්‍රමාණයක් ආර්ථිකය නගා සිටුවීමේ කටයුතු රාශියක් කරගන්නවා. ඒ සඳහා මං හිතන්නේ වන සංරක්ෂණ වනජීවී ගැටලු තියෙනවා, ඒවත් තවම කර දීලා පුළුවන් නම් අපිට ගඟ මැද ගරන්නට ඒ අයට ලයිසන් ලබා දෙන්න හැකියාවක් තියෙනවා නම් ඒ පිළිබඳවත් වාරි මාර්ග අමාත්‍යාංශයත් එක්කත් කටයුතු කරලා අපිට සහයෝගය ලබා දෙන්න කියලා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක්
ගන්න. බොහොම ස්තුතියි මුලසුනේ මන්ත්‍රීතුමීනි, මම අවසන් කරනවා. ගරු අමාත්‍යතුමියට අපේ අමාත්‍යාංශයේ වන සංරක්ෂණ වනජීවී අමාත්‍යාංශය සංවේදී අමාත්‍යාංශයක් විදියට අරගෙන යන එකට අපි පසුපෙළ මන්ත්‍රීවරු විදියටත් දිස්ත්‍රික් සම්බන්ධකරණ කමිටුවේ සභාපතිවරයා විදියටත් මම උපරිම සහයෝගය ලබා දෙනවා කියලා ප්‍රකාශ කරමින් සුබපතමින් මම නවතින බොහොම ස්තුතියි.
ස්තුතියි මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම මම ඉතාමත් ආස කරන විෂයක් මේක. වන සංරක්ෂණ පනත් සංශෝධන කිරීම අවස්ථාවේදී අදහස් ඉදිරිපත් කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. විශේෂයෙන්ම ජාතික ආර්ථිකයට ලොකු ශක්තියක් වෙන අමාත්‍යාංශයක් තමයි අපේ ගරු ඇමතුමියගේ අමාත්‍යාංශය, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය. දැන් උදාහරණයක් ගත්තොත්, විශේෂයෙන්ම අපේ රටේ තියෙන ජාතික වන උද්‍යාන ටික ගත්තොත්, මම හිතන්නේ මේ වසරේ අපි බලාපොරොත්තු වෙනවා ආදායම බිලියන 4ක වගේ ආදායමක් ලබා ගන්න. මම හිතන්නේ විශාල මුදලක් හම්බ කර ගන්න පුළුවන් අමාත්‍යාංශයක්. ඒ වගේම අපි මේ වන සංරක්ෂණය ගැන කතා කරනකොට, දැන් පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගත්තොත් ගරු මූලාසන මන්ත්‍රීතුමීනි, වන ගණනය 2015 සමීක්ෂණයක් යටතේ 139,534ක් තිබිලා තියෙනවා 2015. දැන් මේක මේ වෙනකොට 130,000කට වගේ ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ගොවි ජනතාවට, ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට ඉඩම් කඩම් ලබා දෙන්න ඕන තමයි. හැබැයි මේ අමාත්‍යාංශයේ යටතේ ගත්තොත් අපි දිගින් දිගටම කතා කරන ප්‍රශ්නේ තමයි ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මේ අලිමිනිස් ගැටුම. එතකොට මේ අලිමිනිස් ගැටුමට මේක ගරු ඇමතුමනි ඔබතුමීට විතරක් නෙවෙයි, මේ අමාත්‍යාංශේ බාරගත්ත කිසිම කෙනෙකුට විසඳුමක් දෙන්න බැරි වෙලා තියෙනවා. අපි අගල් කපනවා, එල්ලෙන අලි වැටවල් දානවා, නොයෙකුත් ක්‍රමේ අලි වැටවල් හදනවා. හැබැයි මේ අලිමිනිස් ගැටුම කවදාවත් අපිට අවම කරගන්න විසක්වත් පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ගරු මූලාසන මන්ත්‍රීතුමනි, රට තුල 2010 ජනවාරි මාසයේ පළවෙනිදා සිට අවුරුදු 13කට කාලය තුල අලි මැරිලා තියෙනවා 498ක්. ඒ වගේම මිනිස් මරණ වෙලා තියෙනවා 1336ක්. දැන් පොළොන්නර දිස්ත්‍රික්කයේ ගත්තොත් 2023 ජනවාරි මාසයේ පළවෙනිදා සිට 2023 අගෝස්තු 31 වෙනකොට අලි මරණ 57යි, මිනිස් මරණ 21යි, ඒ වගේම දේපල හානි වෙලා තියෙනවා 180 දෙනෙකුට. එතකොට රජය විසින් මේ හරි විදියට බැලුවොත්, අලි මිනිස් ගැටුම කොහොමද වෙලා තියෙන බැලුවොත්, රජය විසින් මෙයට වන්දි දෙවන්න වෙනවා. ඒ වගේම දේපල හානි වලට ඒ වඩත් වන්දි ගෙවන්න වෙනවා. එතකොට මේක අවම කරගන්නේ කොහොමද කියන එකට අපි කවදාවත් මේකට විසඳුමක් දෙන්න බැරි වෙලා තියෙනවා. ඒත් විශේෂයෙන්ම මම යෝජනා කරනවා, අපි මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ, අමාත්‍යාංශයේ යටතේ රටේ ජනතාවට ඉඩම් පවරලා දෙනවා වගේම මේ රටේ ඉන්න, රටේ ජීවත් වෙන සත්ව සුවපාවටත් නිදහසේ ජීවත් වෙන වපසරියක් අපි හදලා දෙන්න ඕන. දැන් අපි ගත්තම ගරු මූලාසනේ මන්ත්‍රීතුමියනි, දැන් කිරිගොවියෝ, දැන් මේ රටේම ඉන්නෝ කිරිගොවියෝ. එතකොට මේ කිරිගොවියෝන්ගේ හරක් අපිට තනබිමට නිදහස් කරන්න ඒගොල්ලන්ට තැනක් අපිට වෙන් කරලා දීලා නැහැ. දැන් අපි ජාතික වන උද්‍යාන ගත්තොත්, විශේෂම මාදුරුවේ ජාතික වන උද්‍යානය ගත්තොත්, උඩවලවේ ගත්තොත්, ඒ වගේම ගල්ලවේ ගත්තොත්, මේ හැම ජාතික වන උද්‍යාන වලට මන් දන්නේ කාගේ හරක්ද කියලා මේ හරක් මේවට ඇතුල් වෙනවා. හැබැයි මේවා අයින් කරන්න, මේ හරක් කාගේද කියලා බලලා ඒ අවශ්‍යයට නීතිමය ප්‍රශ්න කරන්න කිසිම වෙලාවක අමාත්‍යාංශයක් විදිහට ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි කිරිගොවියෙක්ගේ හරකෙක් නිකන් හරි කැලේට ගියොත්, වනජීවී කලාපයකට ගියොත් අවම දඩේ රුපියල් 50,000යි මේ කිරිගොවියෙක්ගේ හරකෙක්. එතකොට ගරු ඇමතුමියනි මේ තත්ත්වයේ හරක් කැලේට යන එක අපි අවම කරන්නත් ඕනේ. මොකද හරක් කැලේට ගියාම තනකොළ ටික ඔක්කොම කනවා. කැලේ ඉන්න අලින්ට කන්න තනකොළ නැහැ කියලා තමයි වනජීවීන් කියන්නේ. හැබැයි මේක පාලනය කරන්නේ කොහොමද? අපි මේක පාලනය කරන්න අමාත්‍යාංශයක් විදියට ඔබතුමියලා මේ අවශ්‍ය නිලධාරි කණ්ඩායමක් මේකට පත් කරන්න වෙනවා. දැන් එක පැත්තකින් වනජීවී දෙපාර්තමේන්තුව අමාත්‍යාංශය කියනවා අවශ්‍ය කරන නිලධාරි ප්‍රමාණය අඩුයි. දැන් උදාහරණයක් ගත්තොත් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගත්තම ගම්මාන 40ක් විතර තියෙනවා ගරු ඇමතුමියනි. හැබැයි නිලධාරි ඉන්නේ මෙතන 10 දෙනයි. එතකොට මේ ගම්මාන 40ක් ඒගොල්ලෝ බලන්න ඕන මේ අලිමිනිස් ගැටුම සම්බන්ධව ඒක බලන්නත් ඕන වනේට ඇවිල්ලා ඉන්න දඩයන්කාරයෝ ආරක්ෂා කරන්නත් ඕන මේ ගම්මාන 40ක් නිලධාරි 10 දෙනෙක්ගෙන් පුළුවන් ද බලන්න. එතකොට අනිත් දේ තමයි ජාතික වන උද්‍යානවල මාර්ග උපදේශකවරු ඉන්නවා. දැන් මේ මාර්ග උපදේශකවරු කිසිම කෙනෙක් ස්ථීර නැහැ. එතකොට අවශ්‍ය කරන නිලධාරි ප්‍රමාණය මදි එක පැත්තකින් මාර්ග උපදේශකවරු කිසිම කෙනෙක් ස්ථීර නැති නිසා එයට අවශ්‍ය කරන දේවල් කරගන්න බැරි වෙලා තිනු. දැන් අපි දන්නවා ඔබතුමියත් එක්ක අපි කතා කරා අපි ගිය සතියේ. දැන් විශේෂයෙන්ම යාල ජාතික වන උද්‍යානය ගත්තම කටගමු එන්ට්‍රන්ස් එකකින් ඇතුළලා බ්ලොක් 2 එකට යන්න බෑ. එතන තියෙන ඒකේ තියෙන උත්තරය තමයි මොකද ස්ථීර සේවකයෝ එතන නැති නිසා ඒ දොරටුවෙන් බ්ලොක් 2 එකට යන්න දෙන්නේ නැහැ කියන එක. ඉතින් විශේෂයෙන්ම බ්ලොක් 2 එක ගත්තොත් බ්ලොක් 3 එක ගත්තොත් අපේ රටේ ලස්සන ස්ථාන මේ වගේ තියෙනවා. හරියට මේවා අපි අධිආරක්ෂක කලාප කියලා මේවා නිකන් වහගෙන ඉන්නේ. ඉතින් මේවා වහගෙන ඉඳලා අපි හරියන්නේ නැහැ. දැන් විශේෂයෙන්ම විදේශ සංචාරකයෙක්ගෙන් ජාතික වන උද්‍යානකට ඇතුල් වෙන්න රුපියල් 23000ක් 25000ක් වගේ මිලක් ලබා ගන්නවා දෙන්නෙකුට. හැබැයි මේ රුපියල් 23000ක් 25000ක් දීලා ඇතුළට යන සංචාරකයෙකුට විදේශික සංචාරකයෙකුට අපි උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවද ගරු ඇමතුමියනි? අඩුම වශයෙන් මෙයාගේ අතට මැප් එකක්වත් අපි දෙනවද? එහෙම වැඩපිළිවෙලක් කරොත් මේ ලස්සන මැප් එකක් හදලා මේ මැප් එක අරගෙන ඒගොල්ලෝ යන රටකට ගිහිල්ලා කියාවි ලංකාවේ රටේ මේ වගේ ජාතික වන උද්‍යාන තියෙනවා. මේ පාකෙක ඉන්නේ කුරුල්ලෝ, මේ පාකෙක ඉන්නේ දිවියෝ, මේ පාකෙක ඉන්නේ අලියෝ කියලා එම හඳුනාගෙන අපි මේගොල්ලන්ට මැප් එකක් හදලා දුන්නොත් ඒ ගෙවන ගාස්තුවට අනුව අපිට තව සංචාරක අපේ රටට ගෙන්න ගන්න පුළුවන් වෙනවා ගරු ඇමතුමිනේ. ඒ නිසා අපි හැම ජාතික වන උද්‍යානයකම ඒ ඇතුල් වෙන ස්ථානයේ සුවනීය ෂොප් එකක් අපි දාමු. මේ සුවනීය ෂොප් එකක් දාලා ඒ අවශ්‍ය කරන දේවල් අපි ඒ සුවනීය ෂොප් එකේ අපි තියාගන්න කටයුතු කරමු. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන දැන් අද අපි ගත්තම මේ රටේ අපි අහලා තියෙන විදිහට වනජීවී කලාපයකට සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියෙකුටත් ඇතුල් වෙන්න බෑ. හැබැයි අද ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. දැන් විශේෂයෙන්ම වනජීවී නිලධාරීන්ට ඒගොල්ලන්ගේ ආරක්ෂාවට ගිනියවි ලබා දීලා තිබුණා. දැන් මේ නැවතත් මේ ගිනියවි ටික අරගෙන තියෙනවා. එහෙම නෙමෙයි මේ ජාතික වන උද්‍යාන ගත්තම ලෝකේ දියුණු රටවල් ගත්තම අප්‍රිකානු වගේ රටවල් ගත්තම ඒ වගේ තියෙන උද්‍යාන ගත්තම මේ නිලධාරීන් ළඟ තියෙන අවශ්‍ය කරන ගිනියව තියෙනවා. මේ සත්තු මරන්න නෙමෙයි මේ ගිනියව දෙන්නේ. විශේෂයෙන්ම දඩයන්කාරයන්ගෙන් මේ වන උද්‍යානයේ ඉන්න සත්තුන් ආරක්ෂා කරන්න. ඉතින් මේ සම්බන්ධව මම හිතන්නේ ඔබතුමිය අපේ ජගත් මන්ත්‍රීතුමා කිව්වා ආකාරයට ඔබතුමිය මේ කොවිඩ් ප්‍රසංගත කාලය තුල ඔබතුමිය මේ කාර්යභාරයේ අකුරටම ඉෂ්ට කරා. ඉතින් ඔබතුමිය මේ වනජීවී ඇමතුමිය විදියට අපිත් සමග සම්බන්ධ වෙලා අපිත් එක්ක සාකච්ඡා කරලා අපේ අදහස් අරගෙන ඔබතුමිය බොහොම සුවදව කටයුතු කරන ඇමතුමියෙක්. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේ අපේ රටට ජාතික ආර්ථිකයට විශාල ශක්තියක් දෙන අමාත්‍යාංශයක් ඔබතුමිය පාලනය කරන්නේ. මේක ලේසි කාර්යභාරයක් නෙමෙයි මම දන්නවා. විශේෂයෙන්ම අලිමිනිස් ගැටුම ගත්තම ඔබතුමියට තමයි ඉස්සෙල්ලාම ඇඟිල්ල දික් කරන්නේ නිලධාරීන්ට කලින්. ඉතින් ඒ නිසා ඔබතුමිය මේ සම්බන්ධව ඔබේ ඔබතුමියගේ අවධානය යොමු කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි පොළොන්නර දිස්ත්‍රික්කයේ ගත්තම කලාගල ප්‍රදේශයේ ජීවත් වෙන්නේ අපේ ජගත් මන්ත්‍රීතුමා කිව්ව ආකාරයට කුඩා මැණික් ව්‍යාපාරිකයෝ තමයි ස්ථානයේ ජීවත් වෙන්නේ. විශේෂයෙන්ම අබංගඟ ගලනවා ඒ ගම මැදින්. ඉතින් මේ අයට දැන් මේ වෙනකොට වනජීවී නිලධාරි විසින් අබංගඟට කූඩයක් අරගෙනවත් ගඟට බහින්න දෙන්නේ නැහැ. අඩුම ගානේ ගෝණියක් අරගෙන වැලිකොට්ටයක්වත් ගොඩ දාන්න මෙයට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඉතින් මේ ගමේ ජීවත් වෙලා ඉන්නේ බහුතරයක් මැණික් කර්මාන්තයේ යෙදෙන අය. ඉතින් අද මේ සියලු දෙනාම අද අන්තඅසරණභාවයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමිය විශේෂයෙන්ම පොළොන්නර දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කලහගල ඒ ගම්මානයේ කුඩා මැණික් කර්මාන්තයේ යෙදෙන අයට මේ අය පාරම්පරික මැණික් කර්මාන්තයේ ඉදිරිච්ච අය. මේගොල්ලෝ මහා පරිමාණයෙන් බැකෝ යන්ත්‍ර පාවිච්චි කරලා එහෙම කරපු අය නෙවෙයි. වැලි කූඩයක් අරගෙන ගඟට බැහැලා මේගොල්ලෝ මැණික් කර්මාන්තයේ දිච්ච අය. ඉතින් ඒ නිසා මේ ඇත්ත එක්ක සාකච්ඡා කළා, මේ නිලධාරිත් එක්ක සාකච්ඡා කළා. වනයේට ඒ වගේම අභංගකට හානියක් නොවන විදියට මේගොල්ලන් කර්මාන්තයේ කරගෙන යන අවස්ථාව ලබා දෙන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි ගත්තම මම ඔබතුමියට එදත් කිව්වා අපේ ජාතික වන උද්‍යාන. දැන් විශේෂයෙන්ම ජාතික වන උද්‍යාන ගත්තම අපේ රටේ මින්නේරි ජාතික වන උද්‍යානය ගත්තම දකුණු ආසියාවෙන් වැඩිම අලි ඝනත්වයක් තියෙන වන උද්‍යානයක් තමයි මින්නේරි ජාතික වන උද්‍යානය. අලි විශාල හර්ඩ් එකක් බලා ගන්න පුළුවන් එකම ජාතික වන උද්‍යානය මින්නේරි ජාතික වන උද්‍යානය. මේ මින්නේරි ජාතික වන උද්‍යානයේ අද ඇතුලේ ඒ නිලධාරීන්ට අවශ්‍ය කරන පහසුකම් ටික නැහැ. ඒ ඇයට වැසිකිලි පහසුකම් ටික නැහැ. ඒ වගේම අවශ්‍ය කරන ඒගොල්ලන්ට ඉන්න අර බීට් ටුව කියන ඒ කාමර ඒගොල්ලන්ට නිසි ආකාරයෙන් නැහැ. ඉතින් මේ ඇයට ඒ ගඟ බව ආශ්‍රිතව යම් යම් ඒ බීට් ටුව හදලා දුන්නොත් විශේෂයෙන්ම මේ සත්තු ඝාතනය කරන්නේ නැන අය දඩයන් කාරෝගි විසින් මං හිතන්නේ අපි සත්තු පාලනය කරගන්න
කාලය අවසන්යි ගරු මන්ත්‍රීතුමා අවසන්
ඔබතුමියට මං ඔබතුමියට පෞද්ගලික අපි හම්බෙලා කතා කරා මේ සම්බන්ධව දැනුවත් කරා මේ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ අපේ රටේ ජාතික වන උද්‍යාන ආරක්ෂා කරනවා වගේම මේ අලි මිනිස් ගැටුම අවම කරගන්න මම හිතන්නේ ඔබතුමිය ඇතුළු ඔබතුමියගේ කාර්ය මණ්ඩලයට ඒ වගේම නිලධාරීන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් නිහඬව ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ඩී වීරසිංහ ගරු මන්ත්‍රීතුමාට අවස්ථාව. ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමගෙන් අවසරයි. අද දිනේදී පාර්ලිමේන්තුවට සංශෝධන සඳහා ඉදිරිපත් කර ඇති ඉතාම වැදගත් වූ මේ රටට අමාත්‍යාංශයක් වන වන සංරක්ෂණ වනජීව අමාත්‍යාංශයේ මේ සංශෝධන සම්බන්ධයෙන් කතා කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ගරු මන්ත්‍රීතුමියනි, අපි මොකද වන සංරක්ෂණ සහ වනජීවි අමාත්‍යාංශය කියන්නේ මේ රටේ මම මුලින් සඳහන් කරා වගේ ඉතාම ඒ වගේම සංවේදී කාරණා ඇතුළත් අමාත්‍යාංශයක්. අපි මේ අමාත්‍යාංශයේ සම්බන්ධයෙන් තියෙන ආයතන දෙපාර්තමේන්තු මේ සියලු සම්බන්ධයෙන් වැඩ කටයුතු කිරීමේදී ඉතාම පරිස්සමෙන් ඉතාම නිවැරදි තීන්දුව තීරණ ගන්න ඕන මොහොතක්. ඒක නිසා මම මුලින්ම යෝජනා කරන්න කැමතියි අපි මේ වගේ අමාත්‍යාංශ වලට අපි තරුණ මන්ත්‍රීවරු විදිහට මම හිතනවා පක්ෂ විපක්ෂ දෙකේම මන්ත්‍රීවරු අපි පහුගිය කාලේ කතා කරේ සාකච්ඡා කරේ මේ රටේට ඉතාම වැදගත් වූ අමාත්‍යාංශ රැසක් තියෙනවා. ඒ අමාත්‍යාංශ වල ඉදිරි වැඩ කටයුතු සකස් කිරීමේදී ජාතික ප්‍රතිපත්තියක් තුළට අපි මේවා ඇතුළත් කරගත්තේ නැත්නම් අපි තව දුරටත් මම හිතනවා මං වගේම තව 10-15 දෙනෙක් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරත් හැමදාම සංශෝධන එකින් එක එකතු කරමින් යනවා මිසක් මේකට ස්ථීරසාර විසඳුමක් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒක නිසා මගේ පළවෙනි යෝජනාව තමයි අපි මේ වාගේ ඊටාම සංවේදී වූ රටට වැදගත් වූ ලෝකයට වැදගත් වූ අපේ අනාගතය වෙනුවෙන් වැදගත් වෙන අමාත්‍යාංශ සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඇති කරගන්න අතිගරු ජනාධිපතිතුමාගේ යෝජනාවක් තියෙනවා. ඉතින් මම හිතනවා අපි සියලු දෙනාම එකතු වෙලා පක්ෂ විපක්ෂ අපි හැමෝම මේක ජාතික ප්‍රතිපත්තියක් බවට පත් කරගත්තොත් ඒක රටේ අනාගතය වෙනුවෙන් ඉතාම හොඳ වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම හිතනවා මේකේ කාරණා හතරක් විතර තියෙනවා. ඒකෙදි මුලින්ම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එක කොටස් දෙකක් සම්බන්ධයෙන් විතරයි. අපි හිතනවා මේ රටේ වන ගහණය භූමි ප්‍රමාණයෙන් 129.2ක් තියෙන මේක 2030 වෙනකොට 122 දක්වා වැඩි කරගන්න ඕන කියලා අපි එකඟතාවයන් ඇති කරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් වැඩ කරන්න කටයුතු කරලා තියෙනවා. මේ වැඩ කටයුතු කිරීමේදී ගරු මන්ත්‍රීතුමිය මම මුලින් කිව්වා වගේ මම හිතනවා මේ අමාත්‍යාංශවල ඉන්න රාජ්‍ය නිලධාරීන් ලේකම්තුමිය ඇතුළු ඒ රාජ්‍ය නිලධාරීන් මේ වැඩ කටයුත්ත ඔවුන් සත්භාවයෙන් කරයි කරන්න උත්සාහ කරයි. හැබැයි යම් යම් අවස්ථාවලදී එක්කෝ දේශපාලන බලපෑම් එක්කෝ මොනවාහරි බලපෑම් මත මේ තීන්දුව තීර වෙනස් කරන්න මේ නිලධාරීන්ට සිද්ධ වෙනවා. අපි හදන මේ ප්‍රතිපත්තිය තුළ ගරු ඇමතුමිය ගෙනාපු මේ සංශෝධන ඇතුළේ වගේම ඉදිරියේදී අපි හදන මේ ප්‍රතිපත්ති තුළ ඒ නිලධාරීන්ට බලපෑමකින් තොරව මේවා කරන්න අවස්ථාවක් අපි දෙන්න ඕන. මේක ඉතාම සාධනීය දෙයක් අපේ රටේ වනාන්තර ප්‍රමාණය වැඩි කර ගැනීම. එක පැත්තකින් ඒක හොඳ දෙයක් වගේම අපි මේ නීති රීති හදද්දී මේ රටේ ජනතාවට මේ රට තුළ වනාන්තරවල ගැවසෙන සතුන්ට ඒ තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාමේදීත් ඒවට බාධාවක් නොවන පරිදි මේවා හදාගන්න පුළුවන්කමක් ලැබුණොත් මං හිතනවා අපිට ඒක ඉතාම හොඳ වැඩක් කියලා. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතුමියට මේ සම්බන්ධයෙන් මූලිකත්වයේ ගැන කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඒක නිසා මගේ යෝජනාව ගරු මන්ත්‍රීතුමියනි මගේ යෝජනාව තමයි අපි ඇමතිවරු මාරු වෙනකොට අපි ආණ්ඩු මාරු වෙනකොට රටේ ජනාධිපතිවරු මාරු වෙනකොට ඒ මාරු වෙන ප්‍රතිපත්ති තුල මේ වගේ සංවේදී වූ කාරණා වරින් වර වෙනස් වෙනවනම් ඒක ඉතා හොඳ දෙයක් නෙවෙයි. ඒක නිසායි මම මුලින්ම යෝජනා කරන්නේ අපි ආණ්ඩු මාරු වෙනකොට ඇමතිවරු මාරු වෙනකොට ජනාධිපති මාරු වෙනකොට වෙනස් නොවන ප්‍රතිපක්තියක් තුල කටයුතු කරන්න පුළුවන් කමක් ලැබුණොත් අනාගතයේ අපි හැමෝටම ඒක සුබදායි වැඩක් බවට පත් වෙයි. මේකදී මම විශේෂයෙන්ම ගරු ඇමතුමියනි අපි ලේකම්තුමියත් ඉන්නවා මෙතන මම හිතන්නේ හිටියා මම අවධානය යොමු කරන්න කැමති විශේෂයෙන්ම මේ පනත් ගෙනෙද්දී අපි දන්නවා රජයේ වනාන්තර රක්ෂිත වනාන්තර බවට පත් වෙනවා. ඒ වගේ කටයුතු කිරීමේදී යම් යම් අවස්ථාවලදී අපිට විශාල ජනතා විදියට අපහසුතාවයට පත් වූ අවස්ථාන් තියෙනවා. මම මුලින්ම කියන්න ඕන මේ රටේ යුද්ධයක් තිබුණා. අද ගොඩාක් දෙනෙකුට ඒ යුද්ධය අමතක වෙලා තියෙනවා. මම දැක්කා මීට කලින් කතා කරපු අපි මන්ත්‍රීවරයෙකුත් මහින්ද රාජපක්ෂ නැත්තුමා ගැන මතක් කරනවා. මම මතක් කරන්න කැමතියි මහින්ද රාජපක්ෂ කියලා මිනිහෙක් නොහිටින්ද අදත් හැංගි මුත්තම් කරමින් ඉන්න තමයි වෙන්නේ මේ රටේ මිනිස්සුන්ට තමන්ගේ ජීවිතේ අනාගතය ගැන බලාපොරොත්තුවක් තිබෙන්නේ නැති රටක මේ රටේ අවුරුදු 30ක් 35ක් තිබුණ යුද්ධය අවසන් කරලා නිදහස ලබා දෙන්න නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ නැත්තුමා. මම මතක් කරන්නේ ගරු මන්ත්‍රීතුමිය මේ යුද්ධයේ කාලේ මිනිස්සු තමන් වගා කරපු හේංගොවිතැන් කරගෙන හිටපු තමන් පදිංචිලා හිටපු විශාල බිම් ප්‍රමාණයක් අතෑරලා තමන්ගේ ජීවිත ආරක්ෂාව තකා යම් යම් ස්ථානවලට ආවා. හැබැයි ඉන් පස්සේ ප්‍රාදේශීය ලේකම්වරු යටතේ මේ ඉඩම් පාලනයට පත් වුණත් යුද්ධය අවසන් වුණාට පස්සේ මේවා මම මේ කියන්නේ කාටවත් තරහකට නරහකට නෙවෙයි අපි මේවා නිවැරදි කරගන්න ඕන නිසා. යුද්ධය අවසන් වීමෙන් පස්සේ වන සංරක්ෂණ නිලධාරීන් ඇතුළු ඒ කණ්ඩායම් ගිහිල්ලා තමන්ගේ සීමාවන් ලකුණු කර ගැනීමේදී අඩුම ගානේ සම්බන්ධීකරණ කමිටුවල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලදී සාකච්ඡාවකට භාජනය නොකොට සමහර තැන්වල මම මේ කියන්නේ හැම තැනකම නෙමෙයි සමහර තැන්වල තමන්ට හිතූ පරිදි මේ සීමාවන් ලකුණු කරා. මේ සීමාවන් ලකුණු කිරීම තුළ ඒ අවුරුදු 30ක් 40ක් වගා කටයුතු කරපු මිනිස්සු යුද්ධය නිසා තමන්ගේ වගා බිම් දේපල දාලා ගිය මිනිස්සුන්ට සිද්ධ වුණා තමන්ගේ එදා දවසේ වගා කරගෙන හිටපු ඉඩම් එවුන්ට අහිමි වුණා. සමහර මායින් ගැහුවම ගරු මන්ත්‍රීතුමිය මම දැකලා තියෙනවා සමහර මායින් තියෙන්නේ gedara තියෙන වත්තේ ඇතුලේ වැසිකිළිය තියෙන අලි වැටෙන් එහා පැත්තේ. එහෙම වැට ගැහුව ඉඩම දෙකට බෙදලා වගාව තියෙනවා වෙන තැනක මිනිස්සු වෙන තැනක ඉන්නවා දෙකට බෙදලා වැට ගහපු තැන් අපි දැක්කා. එතකොට මේ වෙලාවේදී අඩුම ගානේ මේ සියලු දෙනා සාකච්ඡා කරලා එකඟතාවයකට ආවනම් මං හිතනවා නිලධාරී අතරත් ජනතාව අතරත් යම් මතභේදයකට ඇති වෙන්නේ නැහැ. එහෙම බැලුවම විශාල ප්‍රමාණයක් මේ මිනිස්සුන්ට අද අහිමි වෙලා තියෙනවා යුද්ධ කාලේ ඒ මිනිස්සු භුක්ති විඳපුවා. ඉඩම් විතරක් නෙවෙයි සමහර පන්සල් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවි දෙපාර්තමේන්තුව ඇතුළට ගියා. සමහර කෝවිල් ගියා. සමහර පල්ලි ගියා. ඒ වගේ තුල විශාල අදටත් අපි දකිනවා निराකරණය කරගන්න බැරි නැවත ජාතිවාදයේ අවුස්සන්න උත්සාහ කරන පිරිස් මේවා පාවිච්චි කරලත් තමන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න ගමන් කරමින් ඉන්න මොහොතක්. ඒකයි මම කිව්වේ මේ වගේ ප්‍රශ්න ඊටාම සංවේදී ප්‍රශ්න මේවා අපි ඊටාම සංවේදීව බලන්න ඕනේ. ඒක නිසා මගේ යෝජනාව ගරු ඇමතුමියනි මම හිතනවා ඔබතුමිය එකඟ වුණා මගේ පැහැදිලි කිරීමට ලේකම්තුමියත් එකඟ වුණා. අයතුමිය කිව්වේ මෙහෙම අපි හඳුනාගෙන තියෙනවා රක්ෂිත වනාන්තර බවට පත් කරන්න සංරක්ෂිත වනාන්තර බවට පත් කරන්න ඔවුන් හඳුනාගෙන තියෙනවා යම් භූමි ප්‍රමාණයක්. මේක කළ යුතුයි. රටේ අනාගතයේදී වනාන්තර තියෙන්න ඕනේ ඕන එකට ඕන විදිහට කපාගෙන කොටාගෙන ගිහිල්ලා අවසානට කැලෑටිගෙන තියලා කාන්තාර වුණාම අවසානට 225ට ඇඟිල්ල දික් කරයි. ඒ සම්බන්ධයෙන් වැඩ කර නිලධාරීන්ටත් ඇඟිල්ල දික් කර රටක් උනදා හොඳ දේවල් කරත් අන්තිමට වැරදිකාර වෙන්නේ ඔවුන්. ඒක නිසා මම ඉල්ලනවා අපි ඇමතුමිය එකඟ වෙලා තියෙනවා. මම ස්තුතිවන්ත වෙනවා ඇමතුමියට ලේකම්තුමියටත් අධ්‍යක්ෂ ජෙනරාල්තුමාටත්. අපි ඉල්ලුවේ මේ වගේ රක්ෂිත බවට පත් කරන ප්‍රදේශවල ඒ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සාකච්ඡා කරලා අත්‍යවශ්‍ය ඒවා පමණක් මේ සංරක්ෂිත කිරීමේදී ඒවා නිදහස් කරලා ඒවට කටයුතු කරන්න ඒ අවශ්‍ය විසඳුම් දෙන්න කියලා අපි ඉල්ලීමක් කරා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්න ගැනීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා ඇමතුමියටත් ලේකම්තුමිය ඇතුළු අයට. මම එහෙම කිව්වේ ගරු මන්ත්‍රීතුමියනි මේ වෙනකොට අපේ රටේ විදේශ ආධාර මත විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් අපේ රටේ සිද්ධ කරමින් යනවා. කුසි නවීකරණ ව්‍යාපෘති වගේ ව්‍යාපෘති. ඒවා කරද්දී ඒ අපිට උදව් කරන රටවල ලෝක බැංකු වගේ රටවල් වල නිර්ණායකයන් තියෙනවා. ඒ නිර්ණායකයන් වෙන්නේ රජයේ වනාන්තරවල නම් මීටර් 100ක් තියලා තමයි ඒ ව්‍යාපෘති යටතේ ඉදිරි ව්‍යාපෘති කරන්න පුළුවන්. හැබැයි ඒක සංරක්ෂිත වනාන්තරයක් නම් ඒ ව්‍යාපෘති කරන්න මීටර් 500ක් ඉඩ තියන්න වෙනවා. හැබැයි මෙහෙම බැලුවොත් මේ රටේ ජාතික නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙන, මේ රටේ ආහාර සුරක්ෂිතාව වෙනුවෙන් විශාල වැඩ කටයුතුක් කරන ගොයිබුම් විශාල ප්‍රමාණයක් මේ වගේ ව්‍යාපෘති නිසා අපිට අහිමි වෙන්න පුළුවන්. මොකද අපිට පහුගිය කාලේ ලොකු අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ගොවියොන්ගේ සම්පූර්ණ ගොවිතැන විනාශ වුණා, ආර්ථිකය කඩාවැටුණා. නැවත අපි ගොවිතැන ආරම්භ කළ යුතුයි. නැවත ඒකට අවශ්‍ය භූමිය අපි ලබා දෙන්න ඕන. ඒ භූමිවලින් විශාල ප්‍රමාණයක් අපේ රටේ ආර්ථික ශක්තිය නැතිවෙච්ච වෙලාවක අපිට ආර්ථික ශක්තිය ලබා දෙන්න එන ලෝක බැංකුව වගේ ආයතනවල නිර්ණායක අනුව වගා කටයුතු කරන්න බැයි නම් අපිට විශාල වගා බිම් ප්‍රමාණයක් අහිමි වෙනවා. ඒක නිසා මම ඉල්ලන්නේ මේක අම්පාර දිස්ත්‍රික්කේ විතරක් නෙවෙයි රටේ හැම දිස්ත්‍රික්කයකම තියෙනවා. හැබැයි ඒ හැම දිස්ත්‍රික්කයකම තිබුණත් වගා කටයුතු කරන බිම් වලට පමණක් මේකේ අවස්ථාව දෙන්න කියලා. මම දැන් උදාහරණයක් විදියට කියන්නම්. අපේ දිස්ත්‍රික්කේ තිබා පදියතලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වැලිකුඹුර ග්‍රාමසේක වසමේ. මේකේ රිලායල්ල කියලා රක්ෂිතයක් තියෙනවා. මේ රක්ෂිතයට තමයි අයිති කිරවාණ ගම. එතකොට මේ ගමේ එදා ඉඳන් වගා කටයුතු කරපු කිරවාණ ගමේ ගොවියොන්ට අපි කුසි නවීකරණ ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘතියක් ගෙනාවා දෙමුහුම් බඩවිරිඟු බීජ නිෂ්පාදන ගම්මානයක් බවට පත් කරන්න. අපි ඒක එක කන්නයක් කරා. හැබැයි දෙවෙනි කන්නේ කරද්දී මේක රක්ෂිතයක් බවට පත් වෙද්දී මේ ව්‍යාපෘතිය මෙතනින් අයින් කරන්න අපිට සිද්ධ වුණා. මේ වගේ විශාල ප්‍රමාණයක් මං හිතනවා බඩේරුගු නිෂ්පාදනය මේ රටේ බීජ නිෂ්පාදනය 10%කින් වර්ධනය කරගන්න පුළුවන් වුණේ කුසි නවීකරණ ව්‍යාපෘතිය යටතේ. කුසි නවීකරණ ව්‍යාපෘතිය වගේ ඒවා ගත්තොත් ගරු මන්ත්‍රීතුමිය මේක පැහැදිලි ඉතාම වැදගත් දෙයක්. ගරු ඇමතුමිය මේක ඉතාම වැදගත් දෙයක් මේ රටේ බඩේරුගු නිෂ්පාදනයට. බඩේරුගු වල බීජ ගෙන්නන්න පිළරටවල් වලින් මේවා සහ නවීන තාක්ෂණය භාවිතා කරලා බඩේරුගු විතර නෙවෙයි මිරිස් අනුරාධපුරයේ ගත්තොත් අක්කර භාගයකින් රුපියල් 150,000ක් ගන්න ගොවිය ඉන්නවා කුසි නවීකරණ ව්‍යාපෘතිය යටතේ. මේ රටේ ඇඹුල් කෙසෙල් පිටරටට යවන්න අද කටයුතු කරලා තියෙනවා කුසි නවීකරණ ව්‍යාපෘතිය යටතේ. ඒ වගේම කටුවනෝදා, ඒ වගේම රටකජු, මඤ්ඤොක්කා මේ වගේ දේවල් කුසි නවීකරණ ව්‍යාපෘතිය යටතේ කරනවා. ඩොලර් මිලියන 92ක ආධාරයක් අපේ රටට හම්බෙනවා ගරු මන්ත්‍රීතුමියනි. මේකේ නවීන තාක්ෂණය භාවිතා කරලා වැඩ කටයුතු කරන්න යන්නේ. හැබැයි සමහර වගා කරන ඉඩම් රක්ෂිත බවට පත් වුණා.
මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙක කාලයක්.
ගරු මන්ත්‍රීතුමිය මට කාදර් මස්තාන් මන්ත්‍රීතුමාගේ වෙලාවත් දෙන්න කියලා කිව්වා. මට පොඩි වෙලාවක් දෙන්න ගරු මන්ත්‍රීතුමිය. ඒක නිසා මේ වගේ වැදගත් ව්‍යාපෘති මේ රට තුළ ක්‍රියාත්මක කිරීමේදී මේවා රක්ෂිත බවට පත් වුණොත් මං කියන්නේ ඒකට අවශ්‍ය විසඳුම ලැබෙනවා. පත් වුණොත් මේ වගේ ව්‍යාපෘති අපිට අහිමි වෙලා යනවා. අපේ රට ඩොලර් නැහැ කියනවා. ඩොලර් හොයන්න ඕන ක්‍රම ගේන්න ඕන. ඒකට නවීන තාක්ෂණය භාවිතා කරන්න ඕන. ඒක කරන්න අපිට සල්ලි නැහැ. අපිට ඒකට දෙන්නේ ලෝක බැංකුව හරි මොකක් හරි රටකින් සල්ලි දෙනකොට ඒ සල්ලි ටික පාවිච්චි කරලත් ඒ ව්‍යාපෘති අපිට කරගන්න බැරි තැනකටපත් වුණොත් අපි විශාල අපහසුතාවයකටපත් වෙනවා. ඒක නිසා මම ඉතාම ගෞරවයෙන් යුතු ඉල්ලනවා ගරු ඇමතුමිය, ගරු අපේ ලේකම්තුමිය ඇතුළු සියලු දෙනාගේ මෙන්න මේ වගේ කාරණාවට අපිට ඔබතුමීලා ඉඩ දීලා තියෙනවා. ඒක ඉතා ඉක්මනින් කරලා අපි බාර දෙන්නම් මේ ගොයි බිම් ටික අපිට බේරගෙන වැඩ කටයුතු කරන්න අවස්ථාව දෙන්න කියලා. ඒක නිසා අවසාන විදියට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමිය මේ මන්ත්‍රීතුමියනේ කතා කරන්න ඕන. අද මේ නිලධාරීන්ට වැඩ කරන්න කිව්වට මම දන්නවා සමහර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන්න නිලධාරීන් නැහැ අවශ්‍ය ප්‍රමාණයට. සමහරට වාහන නැහැ. සමහර ඔෆිස් වලට ගියාම අපිට දුක හිතෙනවා කොහොමද වැඩ කරන්න කියලා. අපි ගරු ඇමතුමේ ඉල්ලීමක් කරනවා මේ අයට නිදහසේ නිරවුල්ව මානසික නිරවුල්ව තියාගෙන වැඩ කටයුතු කරන්න. සමහරට යනකොට මිනිසුත් එක්ක ගැටුම් ඇති වෙන්නේ නිවැරදි හොඳ මානසිකත්වයෙන් වැඩ කරන්න අවස්ථාවක් නිලධාරින්ට නැහැ. අපි ඒව හදලා දෙන්න ඕන. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න කියලා. මම නියෝජනය කරන අම්පාර දිස්ත්‍රික්කයේ ගරු මන්ත්‍රීතුමිය සාමාන්‍ය මාසෙකට මිනිස්සු දෙන්නේ 3 දෙනෙක් මැරෙනවා වනාලි ප්‍රහාර වලින්. මම හිතනවා මේකට දීර්ඝ කාලයක් පත්වෙච්ච ඇමතිවරු ආණ්ඩුවරු විසඳුම් හොයන්න හැදුවා. කාණු කැපුවා, වැටවල් ගැව්වා, මීමැසි පෙට්ටි එල්ලුවා, එල්ලන සද්දවල් තිබ්බා, කටුපතක් වගා කරා, කරන්න පුළුවන් ඔක්කොම කරා. හැබැයි ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. ඒකින්ද මං ඉල්ලීමක් කරා ගරු ඇමතුමියනේ, ලෝකයේ මේ අලින්ගේ ඝනත්වය පාලනය කරන ක්‍රම, අලින්ගෙන් සිද්ධ වෙන අනතුරු වළක්වන ක්‍රම සම්බන්ධයෙන් නවීන තාක්ෂණය භාවිතා කරලා තියන්න තියෙන ක්‍රම අපි ගේමු. අපි ඒක කරමු. නැත්නම් වන්දි ගෙවලා වගාපාලු ගෙවලා අලිවැටවල් නඩත්තු කරලා ඒකට විශාල සෙනගක් දාලා මේ ටික කරන්න බෑ. ලොකු වියදමක් යනවා. අපි මේක නවත්ත ගන්න ඕන. රටේ ජාතික සම්පත් විනාශන එක අපි නවත්ත ගන්න ඕන. ඒක නිසා මම ස්තුතිවන්තන අමතුමියට පෞගේ කාලේ අලිවැටේ හිටපු සිවිල් ආර්සේ නිලධාරී ටික අයින් කරන්න ගියා. වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරී නෑ අලිවැට රකින්න. අඩුමානේ කඩපු කණුව හදා ගන්න යන වෙලාවක් නෑ. හැබැයි ඒ නිලධාරීන් ටික අයින් කරන්න හදපු වෙලාව ඔබතුමියත් මැදිහත් වෙලා අපේ රාජ්‍ය ආරක්ෂක අමතුමත් මැදිහත් වෙලා මේක නවත්තලා දුන්නා නැත්තම් මීට වඩා ගම් වලට අලි කඩා වැදලා මිනිස්සු මරනවා. වගා හානි කරනවා. මේක නවත්ත ගන්න විදියක් නැහැ. ඒක නිසා ඉල්ලීමක් කරනවා සිවිල් ආර්සේ දෙපාර්තමේන්තුව අයින් කරනවා නම් වනජීවී අමාත්‍යාංශයට බදව ගන්න නිලධාරී. ඒ නිලධාරී නැතුව අලියෙක් වගාවක් කරනවා කිව්ව ගෙයක් කරනවා කිව්වත් ඇවිල්ලා කියන්න වෙලාවක් නැහැ. ඒක නිසා ඒ සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කරන්න කියන ඉල්ලීමක් කරනවා. ඒක නිසා අවසාන විදියට මං ඉල්ලීමක් කරන්න කැමති අපේ රිලවුන්ගේ ප්‍රශ්නේ කිව්වා. අද මේ සත්ත්ව සංවිධාන සමහර කොළඹ හතේ ඉන්න නෝනලා මහත්තුරු හැබැයි දන්නේ ගමක උයාගත්තේ බත් මුට්ටිය උස්සගෙන ඉන්නලා රිලව කෑම දරුවට කන්න නැති වෙනවා කියලා දන්නේ නැහැ. හිටවගත්ත කවුපු වේලේ හිටවගත්ත බඩේරුන් ගහ කඩාන ගිලා කෑවම වි ගෝයන් ගස් ටික විනාශ කරාම රිලව් මොනරු ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා කොළඹ හතේ කුරුදු වත්තේ ඉන්නේ නෝලලා දන්නේ නැහැ මන්ත්‍රීතුමිය. අද සත්ත්ව සංවිධාන සත්ත්ව ලෝලියෝ කියලා ඇවිල්ලා බෝඩ් උස්සගෙන ඇවිල්ලා මේවා ගැන කතා කරනවා. අපි කියන්නේ රිලව් මරන්න කියලා. හැබැයි මේක පාලනය කරන්න ක්‍රමයක් අපි හදා ගන්න ඕන. හැබැයි ඒ නෝනලා අපේ ගමේ මේ වගා විනාශ කරන රිලව මොනරගෙන කතා කරනවා බොහොම දුකින්. ඒව කරන්න ඒක ගැන කතා කරනවා. හැබැයි අනිත් පැත්තෙන් අපේ රටේ අවුරුදු 2500ක් විතර තියෙන සංස්කෘතික මංගල්‍යෝ දල්දා මාලිගාවේ පෙරහැර යන අතක් දුක් විඳිනවා කියලා කියනවා. එහෙම කියන සමාජයක මං ඉල්ලීමක් කරනවා ගරු ඇමතුමියනි. මේ ප්‍රශ්නේත් රිලවුන්ගේ ප්‍රශ්නේත් අපි විසඳ ගන්න ඕන. වඳුරන්ගේ ප්‍රශ්නේත් අපි විසඳ ගන්න ඕන. මොනරගේ ප්‍රශ්නේත් විසඳ ගන්න ඕන. තීන්දු తీර ගන්න වෙයි. හැබැයි සත්තුන්ටම ඉන්න දීලා අපි මේක අතාරලා යනවද? එක්ක සත්තුත් ආරක්ෂා කරගෙන අපි මේක ආරක්ෂා කරමු. මොකද සමහර ගම් තියනවා ගරු මන්ත්‍රීතුමිය ශ්‍රීලංකාවේ ප්‍රශ්න නිසා ගම දාලා ආපු අය මුළු සියලු දේම විනාශ කරලා. ගෙදරක මට ඊයේ පෙරේ දැක්කුවා එක 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 ගමක මහත්තයෙක් මට කිව්වා බලන්න මන්ත්‍රීතුමා මගේ දරුවා විශ්වවිද්‍යාලයට යන්න තේරුණා. මම මගේ දරුවට එයා සිකියුරිටි රස්සාවක් කරන්නේ. මම මගේ දරුවට ලැප්ටොප් එකක් කරන් දුන්නා ගෙවන්න. ගෙදර ගෙනල්ලා පළවෙනි දවසේම සාලේ තියාගෙන ඉඳලා දරුවා වැඩ කර කර ඉඳලා වතුර එකක් බොන්න ගෙට ගිය වෙලාවේ වඳුරා ගෙට බැලලා ලැප්ටොප් එක අරන් ගිලා ගහේ උඩට ගිලා බිමට ඇතෑරියා. මට කියනවා චීනෙට නෙවෙයි අඟහරු වලට හරි යාලා මේක විසඳන්න. අපිට ජීවත් වෙන්න බැරි ප්‍රශ්න ගම් වල තියෙනවා කියලා ඒ මිනිස්සු කියනවා. ඒක නිසා අවසාන විදියට මම දැක්ක අපේ තුසාර ඉඳුරින් මන්ත්‍රීතුමා සභාවේ නැහැ. කිව්වා මේ padu kanuru gaha ගැන කිව්වා. හැබැයි මම කියන්න ඕන තුසාර ඉඳුරින් මන්ත්‍රීතුමාට DS සේනාක මහත්තයා ගල්ලෝ ව්‍යාපාරය ආරම්භ කරනකොට ගාමිණි දිසානායක මහත්තයලා මහවැලි ව්‍යාපාරය ආරම්භ කරනවා.
අර මන්ත්‍රීතුමා ඔබතුමාට අමතක
වෙනවා. අවසාන විනාඩි කරුණ. මහා ව්‍යාපාර ආරම්භ කරනකොට මේ රටේ වනාන්තර විනාශ කරන්න සිද්ධ වුණා. කැලෑ එලිපෙහෙලි කරන්න සිද්ධ වුණා. හැබැයි ඒ වගේ ගහක් දෙකක් ගැන හිතලා මහා පරිමාණයේ ව්‍යාපාර නතර කරේ නැහැ නායකයෝ. හැබැයි මේ padu karudu ගහක් නිසා ගිය අධිවේගී පාර නතර කරලා රටට ඩොලර් ලක්ෂ ගාණක් අයිමි කරලා එහෙම කරාම ඒව අල්ලගෙන දඟලන මිනිස්සු දැනගන්න ඕන රටේ සංවර්ධනයේ අනාගතය වෙනුවෙන් ඒව කරන්න දෙන්න ඕන කියලා. ඒක නිසා මම අවසාන කරනවා ගරු මන්ත්‍රීතුමියනි, අද අපේ රටේ මට කතා කරන්න ගොඩක් දේවල් තිබුණත් ගරු ඇමතුමිය ගෙනාවු මේ දේවල් ඇතුළේ ඉතාම හොඳ දේවල් ටිකක් තියෙනවා. ඒවා කිරීමේදී රටේ ජනතාවට, ගොවියන්ට, ඒ වගේම අනිකුත් අයට හානියක් නොවන විදියට ඒවත් ආරක්ෂා කරගෙන මේව ආරක්ෂා කරගන්න පුළුවන් වැඩපිළිවෙලකට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. මොකද අනාගතයේදී අපිට වනාන්තර අවශ්‍යයි. මේ රටේ හැමෝටම හුස්ම ගන්න ඕන. හුස්ම නොගෙන මැරෙන රටක් බවට අපි මේක පත් කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් කටයුතු කරන ගරු ඇමතුමියට නිලධාරීන්ට සුබපතනවා. මේ වැඩේ ඉතාම හොඳ විදියට රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් ගේන්න සුබපතමින් මන්නේ රොබෝම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට ධර්මසේන විජේසිංහ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
මුලාසනේ සිටින ගරු මන්ත්‍රීතුමියනි, අද දින විවාදයට ගන්නා වනජීවී වන සංරක්ෂණ අමාත්‍යාංශයේ විෂයපතය තමත් රටට වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ අපිට විශේෂිතම වැදගත්ම විෂයපතයක්. ඇත්තටම මේ විෂයපතය යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ එක පැත්තකින් වනජීවී කලාපද, අනිත් පැත්තෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කලාපද විශාල වශයෙන් පිහිටලා තියෙන දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කයේ තුල සිටින ජීවත් වන අපිට අපේ දෙමව්පියන් අපේ පැරණි ඥාතීන් හිතවතුන් ගොවියන් වශයෙන් ජීවත් වුණු පවුල්වල අය විදිහට තමයි මමත් පාර්ලිමේන්තුවට පැමිණියේ. ඇත්තටම ඒ ගොවි පවුල්වලට අත්පත්ලා තිබුණු ඉඩම් මම කියන්නේ නැහැ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කැලෑ මැද තියෙන ඉඩම් ගැන මම කතා කරන්නේ නැහැ. ගම්වල මායිම්වල ජීවත් වුණු ගොවි ජනතාවගේ ඉඩම් අක්කරයක් තිබුණා නම් අක්කර භාගයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැටවල් ගහලා වෙන් කරගත්තු අවස්ථා තිබුණා. අපේ කීන්ස් නිල්සන් මන්ත්‍රීතුමා කතා කරපු ආකාරයට ඒ පොළොන්නරුවේ වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ අපේ ඥාති හිතවතුන්ගේ ඉඩම් අදත් එදත් ගොවිතැන් කරපු ජනතාවගේ ඉඩම් මෙහෙම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අත්පත් කරගෙන තිබුණා. නගර ආසන්නයේ ඇති ඉඩම් මම ගෞරවයෙන් අපේ ඇමතිතුමියගෙමුත් ඉල්ලා සිටිනවා මේ ඉඩම් හරියාකාර පරීක්ෂණයක් කරලා. මම දන්නේ නැහැ නිලධාරි හරියාකාර පරීක්ෂණ කරනවද කියන්නේ. මම අද ඒ කතාව මෙතන කියන්නේ නැහැ. ඔබතුමියට පුළුවන් නම් මොන නිලධාරිද නරක විදියට කටයුතු කරන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ ඉන්නේ ඒ අය ගැන දැනගන්න ඕන නම් මට වෙනමම ඔබතුමියගේ නිලධාරිය සම්බන්ධ කරන්න මුදල් අරගෙන වටිනා ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුල තියෙන ඉඩම් බැහැර කරන ආකාරය මම වෙනමම කියන්නම්. අද පාර්ලිමේන්තුවේ නොකිව්වට පුළුවන් නම් කවුරු හරි නිලධාරියෙක් පසුව මට යොමු කරන්න. ඇත්තටම ගරු ඇමතිතුමියනේ මූලාසනයේ සිටින ගරු මන්ත්‍රීතුමියනි මේ දෙපාර්තමේන්තුවේ මේ නගර ආසන්නයේ පවරාගත්තු ඉඩම් අර අපේ අම්පාරේ මන්ත්‍රීතුමා ප්‍රකාශ කරපු ආකාරයට වැසිකිළිය ඉඩමේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අරගෙන ඉඩම පමණක් මේ අයට තියෙනවා. වැසිකිළියට වච්චන්න අවසරයක් නැහැ. අන්න ඒ වගේ ඉඩම් ටික බේරලා දෙන ගමන් මම කීප වතාවක් ඔබතුමීලා කමිටුවේදීමුත් මම ඉල්ලීමක් කරා. බුත්තල තියෙන බුදුගල්ලන රක්ෂිතය හෙක්ටයාර් 2800ක පමණ රක්ෂිතයක්. මේ කැලෑ දෙපාර්තමේන්තුවට අයිති රක්ෂිතයක් වටේටම මේ කරන්ට් කම්බි ඇදලා වෙන් කරලා තියෙනවා. තුන් පැත්තකින් එක පැත්තක් යාල අභය භූමියට සම්බන්ධ වෙනවා. යාල අභය භූමියට සම්බන්ධව යාල අභය භූමියේ සිටින වනසතුන් අලියතුන් ඇතුළු වනසතුන් මේ රක්ෂිතයේ තියෙන වැලියාර වැව සහ නයිපෙනාර වැවට තමයි ඇතුළේ ජලය පාවිච්චි කරන්නේ. කිලෝමීටර් 25ක් පමණ යාල අභය භූමිය ඇතුළේ සිටින සතුන් මේ වැව් දෙකට වතුර බොන්න එනවා. එහෙම නැතිනම් ගමට කඩා වදිනවා. එක පැත්තකින් මැණික් ගඟ තියෙනවා බුත්තල මැණික් ගඟට ගියොත් ගම්මාන හරහා යන්න ඕනේ. කුමුකම් හොයට ගියොත් ගම්මාන හරහා යන්න ඕනේ. මේ බුදුගල්ලන් රක්ෂිතයේ මේ වැව්ටියේ කොටස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මම ඉල්ලීමක් කරා කම්පියුටර් ඇස්වීමේදී ඔබතුමියලාගේ එතනදී එදා හිටපු ඇමතිතුමා ප්‍රකාශ කරා. ඒ වගේම වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා ප්‍රකාශ කරා මේ කොටසත් අපි යාල අභය භූමියට පවරා ගන්නවා කියලා. හැබැයි පවරාගත්තේ නැහැ. ඒක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙත් වනජීවී දෙපාර්තමේන්තුවේ කාරණයක්. පවරාගත්තා නම් ඉතා වැදගත් කියලා මම කියනවා. අර එන අලින්ට ආරස්සාව සපයන්න මම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා හම්බ වෙලා පිටතට ගිහිල්ලා කිව්වා මේ කැලේ කොටස මේ ඊයේ පෙරේදා අක්කර 35ක් 40ක් නිදහස් කරන්න කටයුතු කරගෙන යනවා. එහෙම කටයුතු කරොත් මේ අභය භූමියේ වැසෙන මේ වනසතුන්ට ජලය පාවිච්චි කරන්න අක්කර 70ක්ම 25ක් ආසන්නේවත් වෙනම ජලය පාවිච්චි කරන්න පුළුවන් ආසන්න වැවක් අමුණක් ඔහෙවත් නැහැ. සා මේ අලි මිනිස්ගෙන වැඩි වෙනවා. වැඩි වෙන නිසා මේ කොටස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදා හරින්න එපා කියන ඉල්ලීම කරනවා. ඒ වගේම තමයි ගරු ඇමතිතුමියනි අලි මිනිස් ගැටුම. අලි මිනිස් ගැටුම නිසා අපේ දිස්ත්‍රික්කයේ බොහොම අලි මැරිලා යනවා වගේම මිනිසුත් මැරිලා යනවා. මේකට ඉතාමත් කඩිනමින් ස්ථිර විසඳුමක් ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ උල්ලුගොල මිනිපුර ගම මාලිගාවිල යන ග්‍රාම නිලධාරි වසන් තුන තියෙන ගබේ ගම්මානයේ කෙළවරක දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ කෙළවරක මේ අයගේ මේ පදිංචිකරුවන්ගේ නිවාස අවශ්‍යතාවය සඳහා කාලයක් තිස්සේ වැලි ලබා ගත්තේ කුඹුකන් ඔයෙන්. මේ අලි කරදර නිසා විදුලි වැට ඇදපු නිසා අද මේ අයට වැලි කියුබ් එකක් ගන්න ගඟට බහින්න පුළුවන් කමක් නැහැ. මම ගෞරවයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ගරු ඇමෙත්තුමියනි, මේ අයට ප්‍රාදේශීය ලේකම්තුමාගේ ග්‍රාම නිලධාරිමැතිතුමාගේ නිර්දේශය මත ව්‍යාපාර කටයුතු වලට නෙවෙයි මේ අයගේ ගෘහස්තය ගෙය හදා ගැනීම සඳහා වැලි කියුබ් එකක් ලබා ගන්න මේ අයට ගඟට බහින්න පුළුවන් ස්ථානයක් හදලා දීලා දැන් අවුරුදු 30 40 50 30 වගේ කාල සීමාවක ඒ ජනතාව ඒ ගොවිතැන් කරපු ජනතාව නිවත හදා ගන්න වැලි ලබා ගත්තේ
මේ විනාඩි දෙකක කාලයක්
මේ වැලි ලබා ගන්න අවස්ථාව එයාට ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. අද වැලි කියුබ් එකක් 10000ක් වෙනකොට මේ අයට පිටස්තර ස්ථාන වලින් වැලි ප්‍රවාහනය කරගන්න රුපියල් 8000ක් ගෙවන්න වෙනවා. එහෙමකට රුපියල් 18000ක් ගෙවන්න වෙනවා වැලි කියුබ් එකට. අනේ නිසා ගෞරවයෙන් මම ඔබතුමියගේ ඉල්ලා සිටිනවා මේ අයට වැලි ගන්න ප්‍රාදේශීය ලේකම්තුමාගේ නිර්දේශය මත අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. එහෙම කරමින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙමින් මම නියත වෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු ගයාශන් නවනන්ද මැතිතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
බොහොමත්ම ස්තුතියි. සතුටු වෙනවා මොනරාගල දිස්ත්‍රික්කයේම විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ කතාවෙන් පස්සේ මේ කතාව ලැබීමත්. අපේ විපක්ෂයේ ගරු ධර්මසේන මන්ත්‍රීතුමා කියූ පරිදිම 100%ක් එතුමගේ කතාවට එකඟ වෙමින් ආරම්භයක් ගන්නවා මේ රටේ අපේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රශ්න ගැන කතා කරන්නට. මූලිකවම මොනරාගල දිස්ත්‍රික්කයේ මම දකින මූලිකම ගැටලුව විදිහට රටේමයි කතා කරන වනජීවීකයේ තියෙන අලි මිනිස් ගැටුම තමයි ප්‍රමුඛවම ඉන්නේ අපේ ගරු මූලාසන රට මන්ත්‍රීතුමනි. එහිදී මීට අවුරුදු 2කට පමණ පෙර මෙතෙක් මොනරාගල දිස්ත්‍රික්කයේ තිබුණු සාර්ථකම අලි මිනිස් ගැටලුවට විසඳුම වන අලියගල් කැපීම මොනරාගල දිස්ත්‍රික්කයේ බොහොම සාර්ථකව කරගෙන ගියා. අපි අමාත්‍යංශෙන් අසන විට තියෙන කාරණාව වෙන්නේ ගරු අමිතුමියගෙන් අසද්දිත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසාවෙන් මේ නවත්තන්න සිදු වුණා එතුමියට කලින් ඇත්තටම. හැබැයි එතුමිය මෙහෙවරක් කරගෙන යනවා ඒක නැවත ස්ථාපනය කරන්න. ගරු ඇමතිතුමියනි, ලංකාවේම වලියගල් කපන වැඩසටහනේ මම ඉදිරිපත් කරනවා බොහොම නිවැරදිව බොහොම ප්‍රයෝජනවත් කිසිම පාරිසරික සාධකයකට වරදක් නොවෙන්න නියමාකාරයෙන් සිදුවුණු අලියගලක් තමයි උඩවලව වනෝද්‍යානය අසල පැවතුනේ. ඊයේත් ගරු ඇමතිතුමිය මම එහි අපේ වනජීවී වනරක්ෂිත සංවර්ධන ග්‍රාමීය කමිටුව කියලා තියෙනවා, මම ඒ අනුශාසක විදිහට ඉන්නවා. ඒ අය සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වනජීවී අමාත්‍යාංශය සහ අපේ සීනි සමාගමේ නිලධාරීන් කැටුව ඊයේ හවසත් තමයි ලද මීටිමේ අවසාන ප්‍රතිඵලය ගරු ඇමතිතුමියනි, මේ වන අලියගල ඉක්මනින්ම කපා අපේ ජනතාවගේ ජීවිතය ආරක්ෂා කරන්නත්, අලින්ගේ ජීවිතය ඇත්තටම ආරක්ෂා වෙන්නත්, ඒ වගේම භෝගවල ආරක්ෂාව ගෙනීමත් තමයි ගරු ඇමතිතුමනි මූලික අවශ්‍යතාවය. හැබැයි මම මතක් කරනවා මේ වෙලාවේ මේ වන අලියගල නිර්මාණය කරන්න පෙරමුණ ගනිද්දි මම දේශපාලනිකව මට නිලධාරීන්ගෙන් බොහොම කරදර තිබ්බා. ඒ ප්‍රදේශයේ මේ මොහොතේ හිටපු ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වේවා වනජීවී අමාත්‍යාංශය වේවා මේ සියල්ල මේ කටයුත්තට වලකපුවා මිසක ඒ කටයුත්ත කරගෙන යන්නේ නෙවෙයි මේ වෙලාවේ ආරයද්ද ගරු ඇමතිතුමනි. මම මේ කියන්නේ මේ අලි මිනිස් ගැටලුව පැවතීමේදී ලාභ ලබන පිරිසක් ඉන්නවා මේ රටේ. මේක අවසන් කිරීමට දරන ප්‍රයත්නයට එහා ගිහිල්ලා දිගටම මේ අලි මිනිස් ගැටලුව තියෙන එකේ වාසිය ලබන මිනිස් පිරිසක් ඉන්නවා. ඒ වගේම මම මතක් කරනවා අපේ ධර්මසේන අපේ ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේම මේ නිලධාරීන්ගේ ලොකු ගැටලුවක් තියෙනවා ගරු ඇමතිතුමියනි. ධර්මසේන මන්ත්‍රීතුමාගෙන් හවසට අහගන්න පුළුවන්, වෙන වෙලාවක අහගන්න පුළුවන්, මට දැනුත් කියන්න පුළුවන්. මොනරාගල දිස්ත්‍රික්කයේ තනමල්ලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහවැව ප්‍රදේශයේ මේ වෙලාවෙත් ඒ ඉඩම් මංකොල්ලේ සිද්ධ වෙන වනජීවියෙකේ ඒ ඉන්න නිලධාරීතුමා මේකට සම්බන්ධයි. දිනක් අහිංසක ළමයි පිරිසක් වැලි ආරකින් ගෙනියනකොට පාසල් සිසුන් 4 කූඩු කරන නිලධාරියා ඒ කූඩු කරන වැලි ලෝඩ් එක පාර දිහල්ල ගන්න ගරු ඇමතිතුමියනි. හැබැයි ඔවුන්ට නඩු දාන අතරේ ඒ හරියේ තියෙන මුදල් තියෙන වරප්‍රසාද තියෙන හිතවත්කම් තියෙන මිනිස්සුන්ට වැලිය අදින්න, පස් කපන්න, එතනින් එහාට ගිහලා ඉඩම් මංගොල්ල ගන්න අවසර දෙමින් ඉන්නවා. ගරු අමතුමිනේ මේ රටේ මේ දේ නවත්තන්නේ කවද්ද? එදාට මේ රට හැදෙනවා මිසක අපි කාටවත් මෙහෙම පාර්ලිමේන්තුවේ කතා කරලා ඉවරලා විතරක් මේ රට හදන්න බෑ ගරු අමතුමිනේ. ඔබතුමිය මේ දේශ කරුණාවෙන් බලන්න කියලා ඉල්ලන මොනරාල දිස්ත්‍රික්කයේ මේ දූෂණ තත්ත්වය නතර වෙන්න ඕනේ. ප්‍රමුඛ පෙළේ ඉහළම පෙළේ නිලධාරීන් පිළිබඳ යම්කිසි හොඳක් අපිට කියන්න පරිසරය හැදලා තිබ්බම් මොනරාල දිස්ත්‍රික්කයේ එතනින් පහළට ගලාගෙන යන නිලධාරී වාදය තුල මම දකිනවා ගරු අමතුමිනි මේ ජනතාව වෙනුවෙන් නෙවෙයි ඔවුන් පෙනී ඉන්නේ. අලිය පනින්න සලස්සන පිරිසක් එතන ඉන්නේ. ඉතින් ගරු අමතුමිනි එහෙම කියන අතරේ තනමල්ල ප්‍රදේශයේ තෘණභූමියක් ඉල්ලන්නේ මම අවුරුදු 2යි අවුරුදු 3ක් තිස්සේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිතිව තියෙන ගරු අමතුමියනි. ඒක එදා ඉඳලා මේ තෘණභූමියේ හරක් මේ පාලනය කරේ ජනතාව. කිවුල්ලාර ප්‍රදේශයේ ජනතාව. හැබැයි අවුරුදු 3ක් තිස්සේ මේ යන වැඩසටහනේ තාමත් ඒ ජනතාවගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙලා නැහැ ගරු අමතුමියනි. විශේෂයෙන්ම මම මතක් කරනවා අර කැලෑව කපන කැලෑව මේ නැති කරන මිනිසුන් නැතුවම නෙවෙයි අපි ඒකපාර්ශ්විකව කතා කරන්නේ. හැබැයි ගරු අමතුමනි වෙල්ලස්ස කියන්නේ වෙල්ලස්සයත් තිබුණු දිස්ත්‍රික්කයේ මේක කැලෑව විතරක් තිබිච්ච දිස්ත්‍රික්කයක් නෙවෙයි. ඔබ දන්නවද සියමලාණ්ඩුවේ අක්කර බොහෝ ප්‍රමාණයක් ජනතාව අස්සද්දපු ජනතාව හේන් කරපු භූමිය පවුල් 5000කට වඩා පවුල් හේන් කරපු භූමිය ඒක වන රක්ෂිතය එතනින් එහාට වන ජීවී කලාපයේ සටහන් කරගෙන යනවා. ගරු අමතුමිනි හම්බෙගමුව ප්‍රදේශයේ තියෙනවා අවුරුදු 80 පොල්ගස් අවුරුදු 45 ගෙවල් මේ සේරම තියෙන්නේ වනජීවී කොට්ටාසය ඇතුලේ. කොහොමද වනජීවී කලාපය ඇතුළේ මේක ඇතුළත් වුනේ කියලා බැලුවාම ඒ වනජීවී කලාපයට ඒක ඇතුළත් වෙන්නේම කොළඹෙන් අදින ලද සිටියමකින් කියන එක තමයි අපි දන්නේ. නැත්තම් ඒ ඉඩම් වලට ඒ භූමියට ගිහිල්ලේ මායිම දාන්න හිතෙන්නේ නැහැ කිසිම නිලධාරියෙකුට තියා කිසිම මිනිස්සෙකුට. මොකද එදා ඉඳලා ජීවත් වුණු භූමිය ඒවා. ගරු අමතිතුමියනි මේකෙදි මට වැඩියෙන්ම කියන්න ඕනේ අපේ මොනරාගල දිස්ත්‍රික්කයේ තවත් එක්තරා නඩුවක් ගැටලුවක් ඔබතුමියට කියන්න ඕනේ. මොකද මම මොනරාල දිස්ත්‍රික්කයේ සාධාරණේ කරන්න ඕන නිසාවෙන් අර ඔබතුමියගේ අමාත්‍යංශයෙන් දුන්න මේ මෑතක ලීරණ තට්ටු වගේක් ගරු අමතුතුමියනි මගේ මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ සමානයි මාතර දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණය. කත මේ තනමල්ලිල එක කෙළවරක ඉඳලා එහා කෙළවරට මම යන්න ඕනේ කිලෝමීටර 80ක්. කිලෝමීටර 60කට වැඩි 80ක් නෙවෙයි 60කට වැඩි. ඉතින් ගරු අමතිතුමියනි ඒ ලීරණ තට්ටු මෙච්චර කාල හොරට පැවතුණු ක්‍රමවේදයට ඔබතුමියන්ලා බොහොම නිවැරදි ක්‍රමවේදයක් ලයිසන් ගන්න නිවැරදිව කටයුතු කරන ක්‍රමවේදයක් හදපු ගැන පසසනවා වගේම ඒ මොනරාල දිස්ත්‍රික්කයේ තනමල්ල සෙවනගල ඒ තට්ටු පහක් කියන නිර්ණායකයක් ඇවිත් ඉන්නවා. ඒක අමාත්‍යංශයේ තියෙන නිර්ණායකයක් නෙවෙයිලු. මම අද කාරණු කිල්ලන ඔබතුමියගෙන් මේ පිළිබඳව මැදිහත් වෙලා විශේෂයෙන්ම මේ ඒ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සුදුසුකම් තියෙනවා නම් ඒ සුදුසුකම් වලට සරලන විදියට ඒ ඉල්ලුම්කරු සියලු දෙනාටම සාධාරණත්වයේ ලැබෙන පරිදි ඒ අය වෙනුවෙන් ඒක ගරු අමතුමිනේ ලබා දෙන්න. හේතුව ඕකෙන් ජීවත් වෙන ජනතාවක් හිටියා. කැලෑ කපලා කැලෑ විනාශ කරන මිනිහා හිරේ දාලා දාමු අපි අවුරුදු 20කට 30කට. හැබැයි ඒකෙන් සාධාරණ ලෙස අල්මාරියක් පුටුවක් හදලා ඉවල ජීවත් වෙච්ච මිනිස්සු සංඛ්‍යාවක් හිටියා. ඒ මිනිස්සුන්ට අද වෙලා තියෙන්නේ යම්කිසි විදියක නිලධාරීන්ට හිතවත් එහෙම නැත්නම් දේශපාලනට හිතවත් කෙනා අද නොසෑහෙන ලීටික ඉරා ගනිද්දී හැබැයි අර එදා ඉඳලා ජීවත් වෙච්ච මිනිහට මේ වෙලාවේ ජීවිකාව කරගෙන යන්න බැරි කමක් කියලා තියෙනවා. මේ මගේ හෘද සාක්ෂියට එකගව මම කියන්නේ ගරු අමතුමියනි ඒ මිනිස්සුන්ට අද ජීවත් වෙන්න වෙන විකල්පයක් නැහැ. ඒ මිනිස්සු දැන් හොරාට ඉරනවා. ඊට පස්සේ අර මිනිස්සු ගරු අමතුමියනි එහෙම නොවෙන්න ඒ මිනිස්සුන්ට සාධාරණයක් කරලා දෙන්න ඉල්ලන අතරේ ගරු අමතුමනි වනය අපිව ජීවත් කරනවා වගේම අපි වනය ජීවත් කරන පරිසරයක් තමයි මොනරාල දිස්ත්‍රික්කේ තියෙන්නේ. මොනරාල දිස්ත්‍රික්කේ අලින්ට වතුරවල ප්‍රශ්නයක් ආවා කියද්දී මොනරාගල මිනිස්සු ටික විශේෂයෙන් මුඩවලව කලාප මිනිස්සු ටික හැසුරුනේ තමන්ගේ ගෙදර ළමයින්ට වතුර නැතුණා වගේ. හැබැයි මම කතා කරාම නිලධාරී අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ඔබතුමියගේ බොහොම මම අගය කරන එතුමාව එතුමා බොහොම කඩනමින් මේ පිළිබඳව ඕන ප්‍රශ්නයක් කිව්වොතින් බොහොම ඉක්මනින් තීන්දුව తీරන ගන්න නිලධාරීන් ටිකකුත් ඔබතුමියගේ වටේ ඉන්නවා. වැඩේ තියෙන්නේ වටේ හොඳ නිලධාරීන් ඉන්නකොට ලේකම්තුමිය ඇතුළුව හරි හොඳ නිලධාරීන් ටිකක් ඉද්දී ඔබතුමියට සමහරට මේ කරුණු වැටෙන්න පුළුවන් වැහෙන්න පුළුවන්. මොකද පහලට යද්දි මේක දූෂිත වෙලා හමාරයි. ගරු අමතුමනි මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මූලික කාරණාව මම මතක් කරේ අලියගල කපලා දෙන වැඩසටහන ඔබතුමිය ඉදිරිපත් වෙලා සාක්ෂියට සාධාරණ ඔහෙල බලන උඩවලව අගල දිහා බලලා මේක ඉක්මනින් කඩිනමින් කරලා දෙන ලෙස ඉල්ලා සිටින ගරු ඇමතුමියනි වනයේ රකින්නත් වනයේ සුරකින්නත් දන්න ජාතියක් විශේෂයෙන්ම බෞද්ධ ආගමට ලැබිව ඉපදිච්ච මිනිස්සු කවදාකවත් සතේ සූපාවට හානියක් කරන්නේ නැහැ. ඉතින් එහෙම එකේ වැරදි චෝදනා වැරදි ඉල්ලීම් වලටත් මිනිස්සු හිරේ යනවා මොනරාගල දිස්ත්‍රික්කේ. ඒ වෙනුවෙන් ඔබතුමිය බලන්න කියලා ඉල්ලා සිටින මම කතා නිහඬ කරනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.